යෝජනා පිළිබඳ දැනුම් දීම දිනට නියමිත කටයුතු හැටියට අංක 1 සිට 6 දක්වා කරු අධිකරණ ඇමතුමා.
කරු කථානායකතුමනි 2 සිට 6 දක්වා අනත් කෙටුම්පත් මම ඉදිරිපත් කරනවා.
විවාදය ආරම්භ කරා.
සුසිලන්ත සුසිල් කරන්න. ගරු කථානායකතුමනි අද දින ඉදිරිපත් කරනවා සංශෝධන පනත් කෙටුම්පත් 5ක්, අන්තිම කැමැති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෙනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත, වංචාවැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පත. කරු කථානායකතුමනි මෙම පනත් කෙටුම් 5 ඉතාමත්ම වැදගත් නීති සංශෝධනයන් අපේ නීති ශාස්ත්‍රයට. මේ පනත් 5ම වසර 100කට වඩා පැරණි ආඥා පනත් වලින් අපේ රටට හඳුන්වලා දුන්න නීති. මේ නීති යටතේ තමයි අපේ රටේ නිශ්චල දේපළ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගනුදෙනු කිරීම, පැවරීම, උරුම යනාදිය පිළිබඳව තීරණය වෙන්නේ. අන්තිම කැමැති පත්‍ර ආඥා පනත සම්බන්ධයෙන් ගත්තොත් චංචල දේපළ සම්බන්ධවත් මේක අදාළ වෙනවා. මේ පනත් වසර 100ක් තිස්සේ 100කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණාට අපි අද වෙනස් වෙච්ච ලෝකයේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට මේවායේ සංශෝධන කටයුතු සිද්ධ කරලා නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි දීර්ඝ අධ්‍යයනයක් කළා. හිටපු ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිමැතිතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරලා ඒ කණ්ඩායමත් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා අපිට නිර්දේශ ඉදිරිපත් කරලා විශේෂයෙන්ම මේ කමිටුවේ සභාපතිවරයා විදිහට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වන ජී.ජී. අරුල් ප්‍රකාශ මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරපු මේ නිර්දේශත් සැලකිල්ලට භාජනය කරලා තමයි අපි මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙම සංශෝධන හරහා අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා සැකවින් සඳහන් කරනවා නම් ගරු කථානායකතුමනි නොතාරි සාඥා පනතේ සුවිශේෂී වෙනස්කම් රාශියක් අපි මීට ඇතුළත් කරලා තිබෙනවා. නොතාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තියෙන වගකීමේ ප්‍රමාණය පිළිබඳව රටේ ගැටලුවක් තියෙනවා. නොතාරිස්වරුන් විසින් සහතික කරන ඔප්පුවල වළංගුභාවය නිරන්තරයෙන්ම අධිකරණවල හබයට ලක් වෙනවා. ඒ වගේම විශාල වශයෙන් චෝදනා තියෙනවා මේ දේපළ සම්බන්ධව ලියා සහතික කරන ඔප්පු ඇතුළු ලේඛන බොහෝ අවස්ථාවලදී වංචනික ලෙස සකස් කරනවා. ලේඛනය වංචනික වෙනවා. සමහර වෙලාවට පැවරුම්කරුවන්ගේ අස්සන වංචනිකව ඇතුළත් කරනවා. නොයෙකුත් ආකාරයට ඉඩම් කන්තෝරුවල ඉඩම් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවල නිලධාරීන් එකතු වෙලා වංචාවල් සිදු කරන අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ වගේම නොතාරිස්වරුනුත් ඉතාමත්ම වංචනික ලෙස ජනතාවට පීඩාකාරී ලෙස මේ හොර ඔප්පු වංචනික ඔප්පු ලිවීමේ කටයුතු කරනවා. දැන් මේව වළක්වා ගැනීම සඳහා සුදුසු පියවර ගැනීම මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ වගකීමක්. ඒ අනුව නොතාරිස්වරේ කෘතියට ඇතුල් වෙනකොට ඔහුගේ සුදුසුභාවයේ ඔහු ඒ වෘත්තියේ නිපුණත්වයක් ලබා ගැනීමට ඔහුට තියෙන හැකියාව පිළිබඳව යම්කිසි අධීක්ෂණයක් තියෙන්නට ඕන. නීතිඥවරයෙක් වුණත් වෘත්තියට එනකොට වසර 10කට වඩා පළපුරුද්දක් තියෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සහතික ලබා ගන්න ඕන. ඔහු නීතිඥ වෘත්තියේ දෙන්න සුදුසු මට්ටමක වෘත්තිය දැනීම අධ්‍යයනය පුහුණුව පළපුරුද්ද ලැබලා තියෙනවද කියලා. නමුත් නොතාරිස්වරුන් සම්බන්ධව එහෙම එකක් නැහැ. ඒක නිසා නොතාරිස්වරුන්ටත් අපි මේ තුලින් බලාපොරොත්තු වෙනවා වසර 10කට වැඩි නොතාරිස් වෘත්තියේ දිච්ච වෘත්තිකයෙක්ගෙන් සහතිකයක් ලබා ගන්න ඕන. ඔහුට ඒ වෘත්තිය දැරීමට තරම් අවශ්‍ය නිපුණතාවය පළපුරුද්ද ලබා ගත්තයි කියලා සහතික කරන්න. ඒ වගේම මේ වෘත්තියට ඇතුළු වෙනකොට බැඳුම්කරයකට ඇතුළු වෙන්න තිබෙනවා රුපියල් 2000ක වටිනාකමට. අපි බැඳුම්කරේ වටිනාකම රුපියල් 10000 දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම සමහර නොතාරිස්වරුන් අතින් සිදුවන වැරදි සම්බන්ධව දඩමුදල විදියට තියෙන රුපියල් 2500ක් කාලීන වශයෙන් ඒ සුදුසු ප්‍රමාණයක් විදියට අපි දකින්නේ නැහැ. ඒ අනුව රුපියල් 10000 දක්වා එම දඩේ වැඩි කරන්නත් යෝජනා කරනවා. ඒ වගේම නොතාරිස්වරුන් තමන්ගේ වෘත්තීය කටයුතු නිසි පරිදි සිද්ධ කළ බව සහතික කිරීම සඳහා නොතාරිස්වරුන් වෙත අපි වගකීමක් පවරන්න යෝජනා කරලා තියෙනවා. ඔවුන් වාර්ෂිකව ඔවුන්ගේ බලපත්‍ර සම්බන්ධව අවසර ලබා ගැනීමේදී දිරුම් ප්‍රකාශයක් මහාධිකරණය වෙත වාර දෙන්න ඕන. ඔවුන්ගේ කටයුතු නිල කටයුතු නිසි පරිදි සහ නීතියට අනුකූලව සිද්ධ කරා කියලා. ඒ වගේම විශේෂයෙන්ම අද තිබෙන ගැඹුරුම ප්‍රශ්නය තමයි කරු කතානායකතුමනි, වංචනික ඔප්පුවල අස්සනක් විශේෂයෙන්ම පැවරුම් ඔප්පුවක තබන්නේ පැවරුම්කරු විතරයි. බොහෝ අවස්ථාවලදී වංචනික අස්සන් යොදලා දේපළ පවරගෙන තිබෙනවා. එවැනි ආකාරයේ නඩු දසදහස් ගාණක් මේ වෙනකොට ලංකාවේ සිවිල් අධිකරණවල වගේම අපරාධ අධිකරණවලත් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ අවස්ථාවකදී අධිකරණයට ඉතාම නිවැරදිම තීන්දුවට එන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ අස්සන ඒ හිමිකරු විසින් තබන ලද අස්සනක්ද කියලා අපිට සොයා බලන්න තියෙන එකම ක්‍රමය තමයි අත්අකුරු විශේෂඥයන්ට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යොමු කරනවා. අත්අකුරු පරීක්ෂක ඒ තැනැත්තගේ අස්සන් පෙර අස්සන් කීපයකුත් පසු අස්සන් කීපයකුත් අරගෙන මේ අස්සනත් එක්ක සංසන්දනය කිරීම තුළ යම්කිසි වාර්තාවක් ලබා දෙනවා. යම් කෙනෙක්ගේ අස්සනක් අපි දන්නවා අවුරුද්දෙන් අවුරුද්ද යම් ආකාරයට වෙනස් වීම සිද්ධ වෙනවා. ඒක නිසා මේක ඉතාම නිවැරදි ක්‍රමය නෙවෙයි. ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා පැවරුම් ඔප්පුවක්දී ඒ පැවරුම්කරු අස්සන් කරනා වගේම පැවරුම් ලාභියාගේ අස්සන ලබා ගන්න ඕනේ. පැවරුම් ලාභියාගේ හෝ ඔහුගේ නියෝජිතයාගේ. ඒකම එවැනි ඔප්පුවකට ඒ පැවරුම් කරුගෙත් පැවරුම් ලාභීන්ගෙත් මාපට ඇඟිලි සලකුණ ඔප්පුවට තබන්න ඕන. එතකොට අස්සනේ යම්කිසි වෙනසක් සිද්ධ වුණත් විද්‍යාත්මකව ඒ ඇඟිලි සලකුණේ නිවැරදිභාවය වැඩි. ඒක නිසා මාපට ඇඟිලි සලකුණත් ඒ ඇඟිල්ලේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් වෙනත් ඇඟිල්ලක සලකුණක් හෝ ඇඟිලි නැති අය ඉන්නවා නම් පාදයේ ඇඟිල්ලක සලකුණක් හරි ඒ ඔප්පුවලට තබන්න ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. අපි ලෝකයේ වෙනත් රටවල්වලත් සොයලා බැලුවා මේ වංචා වැළැක්වීම සඳහා යොදා ගන්න ක්‍රම විදියට මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. ඒ වගේම ඇටනි බලපත්‍ර මත නොඑක් අවස්ථාවලදී ඔප්පු ලියා සහතික කිර කරනවා. හැබැයි ඇටනි බලපත්‍රය මොකක්ද කියලා අවශ්‍ය පාර්ශ්වකරුවන්ට අවශ්‍ය අවස්ථාවලදී සොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ ඇටනි බලපත්‍ර වළංගුද ඒ ඇටනි බලපත්‍රය දුන්න තැනැත්තා ජීවතුන් අතර ඉන්නවද කියලාවත් හොයාගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා එවැනි ඔප්පුවලට ඇටනි බලපත්‍රයේ සහතික පිටපතක් ඇමිනීමත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතට අපි ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන කීපයක්. විශේෂයෙන් මේකේ 32 වගන්තිය සංශෝධනය කරන්න අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා. එමගින් විශේෂයෙන්ම නීතිච්චවරුන්ට මේ කේවියට් තහනම් අද කේවියට් දැන්වීම ඉඩම් කාන්තෝරවල ලියාපදිංචි කිරීම අද සමාජයට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සමහරු යම් කෙනෙකුගේ දේපළ සම්බන්ධව කිසි සම්බන්ධයක් නැතුව අයිතිවාසිකමක් නැතුව ගිහිලා කේවියට් දැන්වීම ලියාපදිංචි කරනවා. ඒවා ලියාපදිංචි කරන්න ඉදිරිපත් කරාට පස්සේ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඒව ප්‍රතික්ෂේප කරන්න බලයක් නැහැ. නියමිත ගාස්තු ඉදිරිපත් කරොත් ඒව ලියාපදිංචි කරන්න ඕන. සමහරු පෞද්ගලික ආරවුල් නිසා පෞද්ගලික තරහවල් නිසාත් මේ වගේ ඒවා ලියාපදිංචි කරනවා. එතකොට මේ වගේ කේවියට් දැන්වීමක් ලියාපදිංචි කරොත් දැන් තියෙන ක්‍රමවේද අනුව අපිට අධිකරණයට ගිහිල්ලා නියෝගයක් අරගෙන නඩුවක් විමසීමක් කරලා තමයි මේක අවලංගු කරන්න වෙන්නේ. මේක දීර්ඝ ක්‍රියාවලියක්. ඒ අතරතුරේ මේ දේපළ හිමිකම් අව්‍යාජ දේපළ හිමිකරුට තමන්ගේ දේපළ සම්බන්ධව ගනුදෙනුවක් කරන්න ඒකේ සංවර්ධන කටයුත්තක් කරන්න අවස්ථාව නැහැ. නිසා අපේ අධ්‍යක්ෂින් අනුව හිටපු අධිකරණ ඇමැතිතුමත් මගේත් අධ්‍යක්ෂින් අනුව අපි දකිනවා අද අධිකරණවල මේ කේවියට් දැන්වීම ලියාපදිංචි කරපු නඩු බලපුවම 90%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කිසිදු පදනමක් නැතුව වෙනත් පෞද්ගලික හේතුන් මත හෝ කෙනෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් තමයි මේව ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා අපි ඒ පිළිබඳව ඒ ඉදිරිපත් කරන තැනැත්තාට ඔහුට තිබෙන අයිතිවාසිකම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න නියම කරනවා. ඒ දිවුරුම් ප්‍රකාශය යම් හේකින් අසත්‍ය කරුණු මත පදනම් වෙලා තියෙනවා නම් ඔහුට ඒක අපරාධ නීති යටතේ දඬුවම් ලබා දෙන්න ඕන වරදක් බවට පත් වෙනවා. ඒ වගේම ඔහුගේ දිවුරුම් ප්‍රකාශය මත යැපෙන්නේ නැතුව මේ ඉදිරිපත් කරන නීතිඥවරයා සහතිකයක් දෙන්න ඕන. මොහුට සාධාරණ අයිතියක් මේ දේපල සම්බන්ධව නැත්නම් හිමිකමක් හෝ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ හේතුව නිසා ඔහුට එවැනි ලියාපදිංචි කිරීමක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ වගේම සහාධිපත්‍ය දේපල කියන එක මේ පනතට ඇතුල් වෙලා නැහැ. සහාධිපත්‍ය දේපල සංකල්පය ආවිත හුඟක් පස්සේ 1970 ගණන් වල තමයි පනතත් සම්මත වුණේ. ඒ අනුව ඒ දේපලත් මීට ඇතුල් වෙන විදිහට දේපල අර්ථකථනය කිරීම සඳහා අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් එක තමයි මේ අන්තිම කැමැති පත්‍ර ආඥා පනත. මේක ඉතාම පැරණි ආඥා පනතක්. මේ අන්තිම කැමැති පත්‍ර ලිවීමේ ක්‍රම දෙකක් ආඥා පනතේ හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ නොතාරිස්වරයෙක් විසින් ලියා සහතික කරන අන්තිම කැමැති පත්‍ර. අනිත් ක්‍රමේ තමයි නොතාරිස්වරයෙක්ගේ සම්බන්ධතාවයක් නැතුව සාක්ෂිකරුවන් 5 දෙනෙක් විතරක් ලියා අත්සන් කරන අන්තිම කැමැති පත්‍ර. අද අධිකරණවලට පැමිණෙන නඩු වලින් විශාල සංඛ්‍යාවක් සොයලා බලපුවාම මේ 5 දෙනෙක් අත්සන් කරන අන්තිම කැමැති පත්‍ර බොහෝ විට මේව ලියලා තියෙන්නේ සමහර වෙලාවට ඒ දේපළ ඊමි තැනැත්ත මිය ගියාට පස්සේ. මේ ආකාරයට සමහර වෙලාවට අපි අත්දැකීම තමයි මේ 5 දෙනා ලියන අන්තිම කැමැති පත්‍රවල අත්සන් කරපු අයගේ අත්සන් හොයලා බලපුවමත් ඒ උදවියත් මැරිලා සමහරට ජීවතුන් අතර නැති අයගේ අත්සන් තමයි මේවට එන්නේ. ඒක නිසා මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම තුළින් නීත්‍යානුකූල දේපළ හිමිකම් තිබෙන දරුවන්ට උරුමකරුවන්ට බිරිඳට වැන්දඹුවට මේ අයිතිවාසිකම් අයිම වෙන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් මේවා වලක්වීම අපගේ යුතුකමක් වගකීමක්. ඒ අනුව මේ 5 දෙනෙකු විසින් අත්සන් කරන අන්තිම කැමැති පත්‍ර ක්‍රමවේදය ඉවත් කරලා නොතාරිස්වරයෙක් ඉදිරියේ ලියාපදිංචි ලියා අත්සන් කරන අන්තිම කැමැති පත්‍ර වලට පමණක් බලය ලබා දීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඇටැනි බලපත්‍ර සම්බන්ධවත් විශාල ගැටලුවක් තියෙනවා. හුඟක් අවස්ථාවල අධිකරණ වලට ඉදිරිපත් වෙන කරුණු තමයි ඇටැනි බලපත්‍රයේ මත පැවරුම් ඔප්පු ලියලා තවත් පුද්ගලෙක් පැවරුම් ලාභය හිමිකම් දරනකොට ඇටැනි බලපත්‍රයේ දුන්නේයි කියන තැනැත්තා සමහරලාට විදේශගත වෙලා ඉඳලා නැත්නම් වෙන ප්‍රදේශයක ඉඳලා නැත්නම් අසනීපෙන් ඉඳලා ඔහු ඇවිල්ලා කියනවා මේක මගේ අසන නෙවෙයි, මන් දුන්න අන්තිම කැමැති පත්‍රයක් නෙවෙයි, මන් දුන්න ඇටැනි බලපත්‍රයක් නෙවෙයි කියලා. ඉතින් මේකේ අව්‍යාජ භාවය තෝරා බේර ගන්නත් ඉතාමත්ම ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ.
ඔබතුමාගේ අවසරය ඇතුව ගරු කතා එකතුනේ දැන් අර 5 දිනක අසම් කළා අන්තිම කැමැති පත්‍රය. දැන් මගේ අත්දැකීම වෙනුව විශාල පිටිසක් මරණාසන්න මොහොතේ විනිලා ඩයින් මරණාසන්න මොහොතේ මේ වගේ 5 දිනක අසම් කළා අන්තිම කැමැති පත්‍රය ලබා දීලා තියෙනවා. ඉතින් ඒක මම දැන ඔබතුමා ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම කොළඹ පිට උසාවියේ මම දන්නවා මහනුවර එක්තරා ප්‍රසිද්ධ පුද්ගලෙක් ඔහු ක්වීන්ස් හෝටල් ලැබිලා හිටිය අවුරුදු 15ක් ඔහු ජීවිතයේ අන්තිම ඔහු දකුණු පුද්ගලෙක් ජීවිතයේ අන්තිම කාලේ ගත කරේ මහනුවර. ඔහු මරණ මංචකයේ ඉන්න වෙලාවේ ඔහු අන්තිම කැමැති පත්‍රයක් ලිව්වා සාක්ෂි පහක් එක්ක. ඔහුට කතා කරන්න බැහැ. හැබැයි මේ සංජාලින් කිව්වා මෙන්න මේ පුද්ගලයාට 50,000 දෙන්න කියලා. ඒක ඔප්පු දවසාවේ ගිහිල්ලා. ඉතින් මේක යුවට තින්ක බවුට් ඉට්. මොකද මරණාසන්න මොහොතේ ඉන්න පුද්ගලයෙකුට ඕට අවස්ථාව තියෙන්න ඕන ටෑග්ගක් හරි අන්තිම කැමැති පත්‍රයක් හරි ප්‍රකාශයටපත් කරන්න ඕට අයි අවස්ථාව තියෙන්න ඕන. ඇතිවා මේකෙන් මිස්ටේක්.
ගරු කතානායකතුමනි, දැන් මෙතුමා දුන්න උදාහරණය ගත්තම මරණාසන්න මොහොතක ඉන්න තැනැත්තෙක් ඔහුට කතා කරගන්නත් බෑ. ඇත්ත වශයෙන්ම මේ කියන්නේ ඔහුට හොඳ සීකල්පනාව නෑ. එතකොට මරණාසන්න තැනැත්තා යම්කිසි සංඥාවකින් කියනවා රුපියල් 50,000 අහවලාට දෙන්න කියලා. එතකොට ඒ සංඥා භාෂාව කවුද දන්නේ? සංඥා භාෂාව කියලා වෙනමම භාෂාවක් තියෙනවා නීතියෙන් පිළිගත්ත.
පිළිගත්තා.
වෙන්න පුළුවන්.
සාක්ෂි පහ
පුළුවන්.
ෆයි විට්නසස් ඒක පිළිගත්තා. ඒකෙන් මම කියන්නේ.
නෑ සාක්ෂිකාරයෝ පස් දෙන අස්සම් කරපු එක පිළිගත්තයි කියලා මම පිළිගන්නම්. හැබැයි මම පිළිගන්නේ නෑ ඔහුගේ සංඥා භාෂාව අධිකරණය පිළිගත්තයි කියලා. එහෙම පිළිගැනීමක් අධිකරණයට කරන්න බලයක් නෑ. මොකද සංඥා භාෂාවයි කියන්නේ දුබල තැනැත්තන් සම්බන්ධව සංඥා භාෂා
අධිකරණය නෙවෙයි සාක්ෂි සාක්ෂියෙන් දුන්න පස් දෙනා.
මේ පිළිබඳව ගරු කතානායකතුමනි මේ එක්කෙනෙක් දෙන්නේ මේ මට ඕනකමටවත් අපි හිටපු ගරු අධිකරණ ඇමතිතුමට ඕනකමටවත් ගෙනාපු එකක් නෙවෙයි මේක රටේ වුමනාවක් තියෙනවා. හැබැයි එහෙදි වඩාත්ම සුදුසු ක්‍රමවේදය අපි තනියෙන් තීන්දුව කරලා නැහැ. මේ පිළිබඳව නීතිඥවරු 30-40 දෙනෙක්ගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු කණ්ඩායම් මේක මේ අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යයනය කරලා ඒ ලබා දුන්න නිර්දේශවලට අනුකූලව තමයි. මොකද අපි කැමති නැහැ අවදානමක් ගන්න මේ නීති සම්පාදනයේදී එක ඉලක්කමක් හරි එක ක්‍රමා එකක් හරි එක තිතක් හරි මේ ඩොට් එකක් හරි නිසා නීතිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ අවදානම ගන්න ඒ දෝෂාරෝපණයට ලක් වෙන්න මමවත් හිටපු අධිකරණ මැතිතුමාවත් කැමති නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ හැම එකකම මේ අනපනත් සම්මත කිරීමේදී අපි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු විතරක් නෙවෙයි මේ පිළිබඳ උනන්දුව දක්වන උදවියත් එක්ක අධිකරණයේ විනිසුරුවරුන් සමහර මේ කමිටුවල සභාපතිවරුන් විදියට කටයුතු කරලා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අත වශයෙන්ම එදා අවුරුදු 150කට කලින් අන්තිම කැමැති පත්‍ර සාක්ෂිකරුව පස් දෙනෙක් ඉස්සර අස්සම් කරන්න පුළුවන් කියලා බලය දුන්න එක හරි සාධාරණයි. මොකද අවුරුදු 50කට කලින් කෙනෙකුට නොතාරිස්වරයෙක් හොයාගන්න ඇතම සිය ගණන් යන්න වෙනවා. දවස් ගණන් ගත කරන්න වෙනවා. අද ගරු කතානායකතුමනි අපේ රටේ නීතිඥවරුන් පමණක් ඉන්නවා 23,000කට වැඩිය. නොතාරිස්වරුත් බොහෝ දෙනෙක් නොතාරිස්වරු විදියට කටයුතු කරනවා. ඊට අමතරව නොතාරිස් වෘත්තියේ යෙදෙන තව දවස් ගණනක් ඉන්න ඕන ගමක ගත්තොත් අද 2-3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ යෝජනාව මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.
Order please. Honorable Deputy Minister will take the chair now.
මෙසුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක නිසා
පුදුමයි යෝජනා
බලමු. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඇතැනි බලපත්‍ර නිකුත් ක්‍රියාත්මක කිරීලිය අසං කිරීමේදීත් අපි ඇඟිලි සලකුණු ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එකම මේ ඇතැනි බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව නීතිය පැහැදිලි ක්‍රියා ප්‍රතිපාටියක් නැහැ. ඒක නිසා ඒ අවලංගු කිරීමේදී කටයුතු කරපු කළ යුතු ආකාරය සම්බන්ධවත් නීති ප්‍රතිපාදන මේකෙන් සකස් වෙලා තියෙනවා. ඊළඟ වංචා වැළැක්වීමේ ආච්ඡාපනත ඒකෙදිත් මේ විධිමය ක්‍රියාපටිපාටියන් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මේ 55ම එකිනෙකට උකක් සම්බන්ධව යන 55ක්. ඒක නිසා එම පනතෙත් ආඥාපනතෙත් කාලීනව අවශ්‍ය කරුණු ආනුෂංගික සංශෝධන යනාදිය අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ 55 සංශෝධන පනත් කෙටුම් පත් 5 සම්මත කර ගැනීම තුලින් අද අපේ රටේ දේපළ සම්බන්ධව සිදුවන වංචනික ගනුදෙනු අපිට 100%ක් අවම කරගන්න බැරි වුණත් අඩු ගානේ 90%කට වැඩිය 95%කට වැඩිය මේ හරහා වළක්ව ගන්න පුළුවන් ඉදිරියේදී වංචනික ඔප්පු ලියාසාතික කිරීම. මේ මගින් බොහෝ ජනතාව අසරණභාවයට පත් වෙනවා. සමහර උදවියගේ තිබෙන එකම දේපළ පිළිබඳව වංචනික ඔප්පුවක් ලියපුවම ඒ තැනැත්තට නඩු මගට ගිහිල්ලා වියදම් කරන්න මුදල් නැති පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඉතාමත්ම අසරණභාවයට පත් වෙනවා. ඒක නිසා අපිට වගකීමක් තියෙනවා මේ වගේ වංචාවල් වීමට ඉඩ තිබෙන නීතියේ තිබෙන හිල් වහන්න, ඉඩකඩ නතර කරලා දාන්න. ඒ අනුව තමයි මේ 55 ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ගරු මැතිය මෙතුරුන්ගේ මේ පිළිබඳව තියෙන ඕනෑම සාධනීය කාරණයක් සැලකිල්ලට භාජනය කරන්න. මේ ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතේ පත් පහේම යම් සංශෝධන අපි කාරක සභා අවස්ථාවදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් මේ වන විට ගරු මන්ත්‍රීතුමන්ලට ලබා දීලා තියෙන්නේ. ඊට අමතර ලෙස මම ඔබතුමාගේ අවසරය ඇතුව මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනෙකුට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෝ විදියට විශාල පිළිගැනීමක් ලබා දීලා තියෙනවා. ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි සහ එල්සිවියර් පබ්ලිකේෂන්ස් එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ දේ 38 දෙනාට මම මේ අවස්ථාව සුබපතන ගමන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරන විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහත්මයාටත් අපේ ගෞරවය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාට වෙන් කරලා තියෙනවා විනාඩි 30ක කාලයක්. මම එයින් විනාඩි 20කට අඩු ප්‍රමාණයක් දැන් ගත්තේ. එයින් ඉතිරි විනාඩි 10 මේ විවාදයේ අවසානයේදී පිළිතුරු ලබා දීම සඳහා මා වෙත වෙන් කරලා තබන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
භවින්සේ තෙවතුමාට. ගරු තලතාතුකවරලා මෙතෙනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඔබට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
15
දැන් අඩු වෙලා 15.
අද විශේෂයෙන්ම ඉතාම වැදගත් අනපනක් කීපයක් ගරු අධිකරණ ඇමතුමා මේ සභාවට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම නොතාරිස් ආඥා පනත, අන්තිම කැමති පත්‍ර ආඥා පනත, ඇටර්නි බලපත්‍ර ආඥා පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත සම්බන්ධයෙන් මේවා මං හිතන්නේ දීර්ඝකාලීනව සිදුවිය යුතුව තිබුණු සංශෝධන තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපේ හිටපු අධිකරණ ඇමතුමා එතුමා පත් වෙච්ච ගමන්ම මං හිතන්නේ විශාල පිරිවැයක් දරලා නීතිඥ වරුන් කීප දෙනෙක්ගෙන් සමන්විත කමිටු කීපයක් කරහා අධ්‍යයනය කළා තමයි මේ සංශෝධන ඉදිරිපත් කරන්න යෝජනා කරන්න ඇත්තේ. අද වර්තමාන අධිකරණ ඇමතුමා එක ඉදිරියට ගෙනියන එක ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් මේ වගේ තියෙන ලියකියවිලි සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්වය, ඒවයි විශ්වාසනීයභාවය, ඒකේ සමහර අයගේ වංචා සහගතකම්, එහෙම නැත්නම් නොයෙකුත් විදිහේ අක්‍රමිකතා නිසා පුදුමාකාර විදියට මහජනතාව පීඩාවට පත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ අපි මේ ඉදිරිපත් කරන සංශෝධන වගේම ඒවයේ ගාස්තු සහ ගෙවීම් කරන්නට තියෙන ප්‍රමාණය වැඩි කිරීම ගැනත් සන්තෝෂ වෙනවා. මොකද ඒක කාලානුරූපීව විය යුතු දෙයක්. මොකද මේ තත්ත්වය තුළ අන්තිම කැමැති පත්‍රයක් හරි මේ ඇටර්නි බලපත්‍රයක් හරි තියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යමක් කමක් තියෙන මිනිස්සු. ඉතින් එතකොට මේ ප්‍රමාණය ඇත්තටම ගෙවන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගැන කිසිම විවාදයක් නැහැ. විශේෂයෙන්ම අන්තිම කැමැති පත්‍රයක් ලිවීමේ වයස මේ පාර දක්වලා තියෙනවා අවුරුදු 18න් පස්සේ කියලා. ඒ වගේම ඇඟිලි සලකුණු ලබා ගැනීම ඒකත් විශේෂ දෙයක් හැටියට අපිට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇටර්නි බලපත්‍රයක් සම්බන්ධයෙන් උත් මම දිගින් දිගට කියන්නේ ඔබතුමා පැහැදිලිව කියපු නිසා ලියාපදිංචිය අනිවාර්ය කරලා, ඒ වගේම අර ලංකාවේ නම් මාසයක් ඇතුළතත් පිටරට මාස 3ක් ඇතුළතත් ලියාපදිංචි වුණොත් තමයි ඒකේ වළංගුභාවය තියෙන්නේ. සහ ඒකේ විශේෂ කරුණක් තියෙනවා. නම් කිසි විශේෂිත සිද්ධියක් සම්බන්ධයෙන් ඇටර්නි බලපත්‍රයක් ලබා දෙනවා නම් ඒ කරුණට සම්බන්ධ දේපළ සම්බන්ධයෙන් හිමිකාරීත්වය ඇටර්නි බලපත්‍රයත් එක්ක ලියාපදිංචිය තහවුරු කරන්න ඕනේ. ඉතින් ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද සමහර වෙලාවට ඇටර්නි බලපත්‍රයක් සාමාන්‍ය විදියට දුන්නහම හිතෙන දේවල් කරන්න පුළුවන්, දේපල පවරාදීම් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ බහැර කිරීම, මේ වගේ දේවල් කරන්න පුළුවන් විදියට තමයි ඉස්සෙල්ලා තිබුණේ. ඉතින් මේවා සම්බන්ධයෙන් මේ දේපල සම්බන්ධයෙන් යම්කිසි දීමනා කරු විසින් යම්කිසි වගකීමක් ඇතුව එවැනි බලපත්‍රයක් ලබා දෙන එක ගැන ඇත්තටම අපිට මේ අවශ්‍ය සංශෝධනය ගැනීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලේඛන ලියාපදිංචි කිරීමේ කේවියර් තහනමක් දැන්වීම සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙත් ඉතාම හොඳ දේ තමයි කේවියර් තහනම කරන දේපල අයිති හිමිකාරීත්වය තියෙන පුද්ගලයාට ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න තියෙනවා. මම හිතන්නේ එහෙම තමයි මට වැටහුනේ. ඒක ඉතාම හොඳයි. සමහර අය මේ ඉඩමක් විකුණන්න ගියාම තමයි දැනගන්නේ මෙන්න කේවියර් තහනම තියෙනවා කියලා. ඉතින් මේවා මුලදීම හොයා බලා ගන්න ඇත්තටම හොඳ සාධනීය සංශෝධන ටිකක් හැටියට අපිට මේවා සම්බන්ධයෙන් ඒ කියන්නේ හිමිකරු නොවන අවස්ථාවක කේවියත් තහනමක් ඉදිරිපත් කරනකොට අර අයිතිකරු ඒ ගැන හිමිකරු දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් නොතාරිස් ආඥා පනත මං හිතන්නේ ගොඩාක් පහසු වෙනවා ඔය කරලා තියෙන සංශෝධන වලින් විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ යෙදෙන අයට මේ අර මේ කන්වෙන්සිං අවසාන වසරේ සබ්ජෙක්ට් එකක් හැටියට කරාට දිග ප්‍රොසීඩියර් එකක් තිබුණා නොතාරිස් සහතිකයක් නොතාරිස් කෙනෙක් හැටියට දියුණුමක් ලබා ගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් එහෙම අපිට සමහර වෙලාවට මේ හැම එකක්ම උසාවීවල දිසාධිකරණවල වැඩ කරන නීතිඥ මහත්තුරුන් විසින් යෝජනා කරන ලද කරුණෝ සහ කාලෝචිතව මේ වෙලා වෙනකොට දැන් අවුරුදු 25කට 30කට 40කට ඉස්සෙල්ලා ගෙනාවු මේ අනපනත් මේවා සංශෝධනය විය යුතුයි. එහෙම නැති වුණොත් සමහර වෙලාවට දැන් තවත් තියෙනවා අපේ සමහර දේවල් තාමත් ඉංග්‍රීසි කාලේ ගෙනාවු දඩ එහෙම තමයි තාමත් තියෙන්නේ. ඉතින් ඒවා සංශෝධනය වෙමින් ජනගහණය වැඩි වෙලා තියෙනවා, වැරදි අපරාධ අලුත් වෙලා තියෙනවා. ඉතින් මේවත් එක්කම දැන් අපි විශේෂයෙන්ම දන්නවා මේ හැබැයි එකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හැම එකක්ම බොහොම හොඳයි, මේ ඇඟිලි සලකුණත් හොඳයි. හැබැයි ඉතින් දැන් මේවා ගැන හරියට තහවුරු කරගන්න ගියාම ඒ ආයතන වලට පහසුකම් සලසන්න ඕන. අපි කියමු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඔබතුමා යටතේ තියෙන. එතකොට EQD එතන ඉන්නවා. ඒකේ සහතිකය දැන් නැත්තම් ඕකටත් සෑහෙන කාලයක් යනවානේ. අපි දන්නවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන තදබදය, තියෙන ප්‍රශ්න. ඒගොල්ලොන්ට අවශ්‍ය කරන සමහර නවීන තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රමවේදයන් එක්ක ඒ කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒවත් අලුත් වෙන්න ඕනේ. දැන් examiner question documents ඒ ටික දුන්නොත්, ඒ අවශ්‍ය පහසුකම් දුන්නොත් මම හිතන්නේ මේවා ඉතාම පොඩි දේවල්. නැත්තම් තවත් සෑහෙන කාලයක් ජනතාව පීඩාවටපත් වෙනවා ඒව සම්බන්ධයෙන්. ඒ අනුමැතියවල් ඒක හරි දෙය කියලා ඔප්පු කරගන්න අවශ්‍ය වුණොත්. ඒ වගේම තමයි මේ අයට අපි තාක්ෂණය දැන් අලුත් වෙමින් පවතින නිසා විදේශ පුහුණුවල් විශේෂඥ පුහුණුවල් ලබා දෙමින් මේ අයට තවත් මේ පහසුකම් සලසනවා නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් කරනවා නම් බොහොම හොඳයි. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එමත්තුමාට ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, මේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාන්තෝරවල ලෑන්ඩ් රෙජිස්ට්‍රි කියන්නේ පුදුමාකාර විදියට නොයෙකුත් විදියට වංචනික සිදුවෙන දේවල්. ඉතින් ඒක ඔබතුමාගේ අමාත්‍යාංශේ නොවුණත් ඒවත් මේ අමාත්‍යාංශයේ වගකීම් එක්කනත් එක්ක කතා කරලා ඇමතිවරයත් එක්ක ඒ තැනුත් මීට වැඩිය. මම දන්නවා පළක් කලාවට අපි දන්නවා මේ හැම එකක්ම මුදලට කරන දේවල් තියෙනවා ඒ තැන්වල. එතකොට සාමාන්‍ය මිනිස්සුෙකුට ඒක ඉතාම අමාරු කාර්යයක් වෙලා තියෙන්නේ. ලංකාවේ සමහර දැන් මම හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කෙ එහෙම ගත්තොත් ලෑන්ඩ් රෙජිස්ට්‍රි දෙක තුනක් තියෙනවා. එතකොට ඒ අධිකරණ කලාප වලට ඒ වගේම රටේ හැමතැනම තියෙනවා. ඉතින් මේවා මේ හැම තැනක මේ රටේ හැම බිම් මඟලක් සම්බන්ධයෙන්ම විස්තර තියෙන තැන. එතකොට මේවත් මේ තැන් වලින් ජනතාවට ලබා දෙන සේවය පුළුවන් උපරිමේ. මේවට මුදල් යන දේවල් නෙමෙයිනේ. මේවට දැන් රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ලොකු වියදමක් දරන්න නැහැ. හැබැයි හරියට ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කරන මේ කටයුතු තමයි විශේෂයෙන්ම කෙරෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ඔබ තුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ නීතිඥ ප්‍රජාව හැටියට මේ පහසුකම් මේ පනත් සංශෝධනය වෙනවා වගේම මේ ගැන කිසිම මේ පැකිලීමකින් තොරව අපි අවශ්‍ය සහයෝගය දෙනවා. හැබැයි ගරු ඇමතුමනි, අර යම් යම් තැන්වල යම් යම් ආයතනවල සිද්ධ වෙන යම් කිසි වංචාසහගත දේවල් එහෙම නැත්නම් දූෂිත ක්‍රියා දැන් මේකට පොලිස් දෙපාර්තමේන්තුව ඉතාම සම්බන්ධ විය යුතුයි. ඉතින් මේ පොලිසියේ වගකීමත් මේ අතර ලොකු ඉතින් මේ හැම ආයතනයක්ම එකට එකතු වෙලා ඕනේ. එහෙම නැතු වුණොත් අපේ රටේ තියෙන නීති ටික, අපේ රටේ තියෙන සිස්ටම් ටික මං හිතන්නේ වෙන කිසිම අපි වගේ අඩු ආදායම්ලාභී ආසියාතික රටක තියෙනවා කියලා. ඒ තරම් හොඳ දේවල් තියෙනවා. හැබැයි ඉතින් මේවා ක්‍රියාත්මක කිරීමේදී තමයි තවත් මීට වැඩිය සහයෝගයකින් එක වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක විය යුත්තේ කියන එක මං කියන්නට ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔබතුමා බන්ධනාගාර අද රීති ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ බන්ධනාගාර අඥාපනත්තේ රීති සංශෝධනය කිරීමෙන් ගොඩාක් දුරට සිරකරුවෝද මිනිස්සුයි කියලා කියන එක තහවුරු කරන්න ඔබතුමා උත්සාහ කරලා තියෙනවා. මේ හොඳ දෙයක් තමයි. අර අසනීප තත්ත්වයෙන් මරණ දඬුවම උනත් වෙන්න පුළුවන්. මේ බෝ නොවෙන අපිටාම මේ සනීප කරන්න බැරි පිළිකා වගේ හැදිලා ඉන්න ලෙඩ්ඩුන් පවා බන්ධනාගාර තුල ඉන්නවා. ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක්. වෛද්‍ය මණ්ඩලයක් කිව්වට දැන් ඔබතුමා දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් නම් කරන ඒක සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. මොකද නැත්තම් බන්ධනාගාරවල තියෙන රෝහල්වල තත්ත්වයටම ඕකත්පත් වෙනවා. ඉතින් දැන් ඒක සාමාන්‍යයෙන් ඕනම වෙලාවක ඒ තත්ත්වය ඇත්තටම කියන්න
තමයි නිතු දෙකක කාලයක් තියෙන ඔබතුමා.
විනාඩි දෙකක් ද දෙන්න ගරු මේ කතා නැගිතුමා. මේ විශේෂයෙන්ම අනේ මේක ගරු නියෝජක කතානායකතුමනි, මේ මේ ඒ වගේම හැබැයි ඉතින් ඒව සම්බන්ධයෙන් බන්ධනාගාරය ගැන නම් වැඩිය කතා කරන්නම අවශ්‍ය නැහැ. මොකද ඒ තරම්ම දූෂිත තැනක්, ඒ තරම්ම මිනිස්සුන්ට සලකන්නේ නැති තැනක්, ඇත්තටම අපිට හිතා ගන්නත් බැරි තැනක් කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා තවත් අපේ ඉන්න මන්ත්‍රීතුමිය එහෙම කතා කරන්න තියෙනවා කාන්තාව සහ ළමයින් ගැන, අවුරුදු 5ට අඩු ළමයින් ගැන රැකවරණ එහෙම. විශේෂයෙන්ම කාන්තා මැදිරිය වෙනම තිබුණත් මම නම් විශ්වාස කරනවා ඒ කාන්තා මැදිරිය වෙනත් ප්‍රදේශයකට කොහේ හරි වෙනමම තැනක ස්ථාපිත කරලා කාන්තාවන්ට වෙන් වෙච්ච සිර මැදිරියක් සිර දඬුවම් විදින අයට ලබා දෙනවා නම් බොහොමත් හොඳයි. මොකද ඒක කාගෙත් පැවැත්මට හොඳයි. ඒ වගේම තමයි අපි දන්නවා බන්ධනාගාර ගොඩක් ඉතිරි ගිහින් තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ අය සම් ඒ අතරම ගන්න නැති මනුස්සයත් ඒක ඇතුළට ගිහිල්ලා එනකොට ගන්නවා. ඇයි මේ සිරක දැන් ඔබතුමාගේ ඔබතුමා මේකේ වෙන් කළා තියෙනවා 178 වෙනි රීතියේ වෙනම කට්ටිය වෙන් කරලා තිනවා. මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට පුළුවන් නම් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරගත වෙලා දඬුවම් ලබන හෝ හිරිමාන් බන්ධනාගාරයේ ඉන්න අයවත් මේක එක කොටසක් හැටියට සැලකුවොත්, ඒ වගේම එලිමහන් සිරකඳ ඌරක මේ අයව නැවත, මොකද මේකේ මහජාවාරංකාරුවෝ ඉන්නේ ඉතාලම පොඩ්ඩනේ කරු ඇමතුමා ඔක්කොම මේක පාවිච්චි කරන අය, එහෙම නැත්නම් මේ පොඩ්ඩක් කාට හරි ගෙනිච්ච කෙනෙක්, ඒ වගේ අයව තමයි අල්ලලා දාන්නේ. මේගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න ඩේන්ජරස් ඩ්‍රග් කන්ට්‍රෝල් බෝඩ් එකත් එක්ක විශේෂඥ දැනුමත් එක්ක ඒ එකතු වෙලා මේගොල්ලෝ වෙනම තියලා, මොකද හැමතිස්සෙම බන්ධනාගාරයක ගියොත් එහෙම මොනවද තියෙන්නේ කියලා බැලුවොත් රස පරීක්ෂක වාර්තාව නැහැ. ඒ අය සම්පූර්ණයෙන්ම මේ බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වැරැද්දට ඉතින් මේකෙන් මුදව ගන්න අපි ක්‍රමවේදයක් බලා ගන්න ඕනේ. මේකට මුදව ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ අයව නැවත පුනරුත්ථාපනය කරන ක්‍රමවේදයක්, ඔය වීරවිල වගේ ඈත පැත්තක තියෙන ඉරිමහන් සිත කඳවුරකට ගෙනිහිල්ලා, ඒ වගේම පුද්ගලික තැන් අර අපේ කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න බන්ද මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ අය පුනරුත්ථාපනය, ඒ වගේ තැනකට මේ අය යොමු කරලා මේ පුනරුත්ථාපන වැඩසටහන නැවත පටන් ගන්න ඕනේ. මොකද මේ අයට දඬුවම් ලබා දීමෙන් හෝ මේක නැවත වෙනස් කරන්නට බෑ. ඒ වගේම තමයි ඔබතුමාගේ විශේෂයෙන්ම වරදකරුවන් කරන ලද සිරකරුවන් සේවයේ දවීමේ රීතිය 221 මේක මම හිතන්නේ මේ දැනට රීති හැදුනට මට මතකයි පෞගිය 2019 රජයේ පත් වෙච්ච වෙලාවෙම හිටපු ඇමතුමත් ඉන්න නිසා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාගේ උවමනාවට මේ වැඩේ පටන් ගත්තා. මේක දැන් ඇවන්ගාඩ් ව්‍යාපාරේ මෑන් පවර් එකක් බවට මේක ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ දැන් ඔබතුමාට මතක ඇති මැයි 9 වෙනිදා මම දන්නේ හිටපු ඇමතුමා දන්නවද ඒක කියලා මැයි 9 වෙනිදා ගරු ඇමතුමනි අර පහර දීමස්සෙත් සිරකරුවොත් ගෙනහිල්ලා කියලා කතාවක් තිබ්බන්නේ නමුත් එහෙම නෙමෙයි. ඒ අර වැඩට යන බස් එකක් තමයි ඒකට අහු වුනේ. සිරකරුව ගෙනිච්චේ නැහැ එතනට ගහන්න. හැබැයි මේ රීති දැන් වෙනස් කරනකොට ඇවන්ගාඩ් අයිතිකාරය මාස එකමාරක්ද කීයක්ද ඉඳලා ඇවිල්ලා ඔය මේ 2019 ඕක ඇතුලේ එතන ඉන්න අයත් එක්ක එකතු වෙනවා මේක පටන් ගත්තා. මේක තමයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාගේ අවශ්‍යතාවයට ක්‍රියාත්මක වුණේ. ඉතින් දැන් තමයි අපි රීති සකස් කරන්නේ වට. ඉතින් මේ ගැන ඔබතුමාගේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න මොකද මේ අහිංසක සිරකරුවන්ට කියන්න කරන්න කෙනෙක් නැහැ. ඒකේ ඕනම කෙනෙක් සිරකරුවෙක් බලවත් පුද්ගලෙක් ධනවත් නම් බලය තියනවා නම් හොඳ නමක් තියනවා නම් ගොඩාක් අය බලවත්. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔක්කොම සිරකරුවෝද මිනිස්සුයෝ කියලා හිතලා එතන ඒ දෙපාර්තමේන්තුවේ වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන අය ඉන්නවා අපි හැම එක්කෙනාටම බැර කරන්නේ. මාධ්‍ය සැප හොඳටම සැපයි මාධ්‍ය. ඉතින් ඒව කවදාවත් මම හිතන්නේ හිර කුටියකටවත් යයි කියලා කරුවාමත්තුමා. ඉතින් ඒ කෙසේ වෙතත් මේවා සම්බන්ධයෙන් මම නම් විශේෂයෙන්ම මම හිතන්නේ අපි මේ ඔබතුමා ඇමැතුමා හැටියට මේ 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 කාලය තුල ඒගොල්ලන්ටත් වැටුපක් දෙනවා කියලා තියෙන රුපියල් 3000ක් ලැබෙනකොට 500ක් ඒගොල්ලෝ පොතට වැටෙනවා නම් ඒ මිනිස් බලේ ඒකකකින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබෙන වැටුප එහෙමනම් ඒගොල්ලන්ට යන්න ඕනේ. ඒ අනේක ඒගොල්ලන්ගේ පවුලට යන්න ඕනේ. ඒක මේ මිහිර ඇතුලේ ඉඳගෙන මේ කරන වැඩකට හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් මේවා කැටගරයිස් කරන්න වෙයි. මොන වගේ කොයි ආයතනද මේකට එලිජිබල් වෙන්නේ? මොකද්ද ආයතන මේකට තෝරගන්නේ? කාටද දෙන්නේ මේවා? රජයේ බිල්ඩින් වලටද? පිට බිල්ඩින් වලටද පුද්ගලික අංශයටද මේ සම්බන්ධයෙන් කිසිම පැහැදිලි තත්ත්වයක් ඒකේ නැහැ. ඉතින් මම හිතනවා මේ රීති සකස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ නම්
එච්චරම
අපිට පැහැදිලි දෙයක් හිතන්නට අමාරුයි. ඔබතුමා කෙසේ වෙතත් හිටපු දක්ෂ අධිකරණ ඇමතිවරයෙක් ඉන්න දක්ෂ අධිකරණ ඇමතිවරයෙක් හැටියට මේ ගෙනාවු සංශෝධන සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා වගේම අපි ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ සන්තෝෂයත් ප්‍රකාශ කරමි. ඔබ බොහොම
ස්තුතියි.
මට විනාඩි දෙකක් දෙන්න ගරු කථානායකතුමනි. මම ස්තුතිවන්ත වෙනවා හිටපු අධිකරණ සහ බන්ධනාගාර ගරු ඇමතිතුමිය දක්වපු අදහස් සම්බන්ධව එක කාරණ දෙකක් මම පැහැදිලි කරනවා ඉතාම කෙටියෙන්. එකක් තමයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැහැදිලි ලෙසම නඩු ප්‍රමාදයට එක හේතුවක් බවට පත් වෙලා තිබුණා. වාර්තා ලබා දීමේ විශාල ප්‍රමාදයක් තිබුණා. 2015 ඔබතුමීට මතක ඇති මම අධිකරණ ඇමතිවරයා විදිහට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබුණ විද්‍යාගාර 8ක් එවකට විද්‍යා තාක්ෂණ ඇමති සභානායකතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා අපි ඒ රසායනාගාර 8ම ISO තත්ත්වයට ප්‍රමිතිය ඉහළට ගෙනාවා. ඊට අමතරව කොරියාවේ ආණ්ඩුවෙන් අපි ආධාර ලබාගෙන ගරු නියෝජ්‍ය කථානායකතුමනි DNA තාක්ෂණ රසායනාගාරයක් සහ ඩිජිටල් ෆොරෙන්සික් රසායනාගාරයක් හැදුවා. ඒ අනුව ඒක අංග සම්පූර්ණ ආයතනයක් බවට පත් කරලා අවුරුදු දෙකමාරක් යනකොට වාර්තා ලබා දීමේ ප්‍රතිශතය 68% ඉඳලා 2015 68% තිබුණේ මාසෙකට ඉල්ලන වාර්තාවලින් 68% දෙන්නේ. හැබැයි 2017 මැද වෙනකොට ඔබතුමිය අමාත්‍යංශයේ බාර ගන්නකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා නිකුත් කිරීමේ වේගය 100% වුණා. ඒ මාසෙට ඉල්ලන වාර්තා ටික ඒ මාසයේ ඇතුළත දුන්නා. ඒ පහුගිය කාලේ යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. කොවිඩ් නිසා යම් යන්ත්‍ර සූත්‍ර කීපයක් ලබා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. හැබැයි දැන් ඒකත් අපි නිවැරදි කරලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ ඉඩම් කන්තෝරු වගේ දේවල් එක අධිකරණ අමාත්‍යංශයට යටතේ නෙවෙයි තිබෙන්නේ, ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. අපි අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා.
අනිදක සිරකාරයෝ සම්බන්ධව මේ නමවෙනිදා සිද්ධිය ගැන අපි දැක්ක මාධ්‍යකව සිරකාරයෝ ගෙනහිල්ල අම්මයට පහර දෙන්න යොදාගත්ත කියලා. ඒක කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් මාධ්‍ය ප්‍රකාශයක් කරලා. දැන් ඒ නීතිඥවරයාට විරුද්ධ ඒ කරපු බොරු ප්‍රකාශය සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු වෙමින් පවතිනවා. ඒක සම්පූර්ණම අසත්‍යක්. කිසිම සිරකරුවෙක් එහෙම සම්බන්ධතාවයක් තිබිලා නැහැ. අනිත් එක තමයි ඔබතුමී කිව්වේ මේ සිරකරුවන්ගේ සේවය ලබා ගැනීම. ඇත්ත වශයෙන්ම මේ වෙනකොට කිසිම සිරකරුවන්ගෙන් ඒ වගේ සේවා ලබා ගැනීමක් නැහැ. ඒක කරන ක්‍රමවේදය මොකක්ද කියලා ප්‍රතිපත්ති තීරණයකින් පස්සේ තමයි තීරණය කරන්න ඕන. හැබැයි හිරගෙවල් ඇතුලේ දැනට කර්මාන්තශාලා දෙකක් තියෙනවා. එකක් මෘදුකාංග සකස් කිරීමේ කර්මාන්තයක්, අනිත් එක මේ ගමන් බෑග් ට්‍රැවලින් බෑග් නිෂ්පාදනය කිරීමේ ආයතනය. ඒ ආයතන දෙකෙන් ඒ සිරකරුවන්ට නඩත්තු කරලා මේ කටයුතු කරලා උන්ට යම් කිසි මුදලක් ලබා දීම තුළ ඒගොල්ලන්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. බන්ධනාගාර අධිකාරියටත් දෙපාර්තමේන්තුවටත් ඒකෙන් ලොකු සහනයක් ලැබිලා තියෙනවා. ඉදිරියේ අපි යම් කිසි පිළිවෙලක් වැඩ පිළිවෙලක් ගෙනියනවා නම් ඒක බොහොම ට්‍රාන්ස්පේරන්සි එක ඇතුව විනිවිදභාවයක් ඇතුව මේ සභාවේ සාකච්ඡා කරලා තමයි අපි හඳුන්වලා දෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මේ කාමතු විවාදයක් වෙයිද දන්නේ. ගරුතල තාත්ත කොරලා මෙතන.
ගරු ඇමතුමා බොහොම ස්තුතියි. මම ඒක තමයි කිව්වේ අර සුදේශ කටයුතු අමාත්‍යාංශයටද කියලා. සිරකාරයෝ ගෙනියනවායි කියන එක මම නෙමෙයි ඇමතුමා, ඔක්කොම දන්නවා. මොකද දැන් වෙනකොට හතර දෙනෙක් විතර පැනලා ගිහින් තියෙනවා ඒ ස්ථානවල. ඒවා ඔක්කොම මාධ්‍යයක් ගියා. ඉතින් මම ඒ අනුව කියන්නේ අපි ඇතුලේ තියෙන කර්මාන්ත ශාලා ගැන දන්නවා. හිටපු ඇමතුමාට ඒ වෙලාවේ ඒක මුකුත් කරගන්න බැරි වුණා. මොකද මේක මම නැවතත් කියනවා, මේක ඔබතුමාලාගේ ප්‍රශ්නය නෙමෙයි, මේක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ අවශ්‍යතාවයක් අනුව වෙච්ච දෙයක්.
හරි, බොහොම සරි. ගරු සුසිල් ප්‍රේම ජයතමැත්තම තුමාට මිනිත්තු 18ක්
කාලය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මම හිතන්නේ අපි මේ 50 ගහ බැලුවාම, මේ 50 පනවලා තියෙන කාල සීමාව බැලුවාම මීට පෙර ආතුව තමයි මේ 50 සියල්ලම සංශෝධනය වෙන්න තිබුණේ. අපි ගත්තොත් පළවෙනි එක නොතාරි සාඥා පනත මේ 107 වෙනි අධිකාරිය තමයි මේ තියෙන්නේ. ඉතින් ආඥා පනත, අපේ රටේ ආඥා පනත් තිබුණේ නිදහසට පෙර. නිදහසෙන් පස්සෙත් එන්නේ 50. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම නොතාරිස් සංශෝධන පනත, ඇටනි බලපත්‍ර සංශෝධන පනත, ලේඛන ලියාපදිංචි කිරීම, අන්තිම ගමති පත්‍රය සහ වංචා වැළැක්වීමේ සංශෝධන පනත. මේ සියල්ලම ගරු අධිකර ඇමතුමා කිව්වාගේ එකකට එකක් සම්බන්ධ වූ පනත්. දැන් අත්ත වශයෙන්ම මෙහිදී දැන් නොතාරිස්වරයෙක් වීම සඳහා නීතිඥයෙකුටත් යම් කාර්යපටිපාටියක් අනුගමනය කරන්න තිබ්බා. දැන් ඒක වඩාත් සරල කරලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. මොකද නීතිඥ අවසාන විභාගයේදී කන්වෙන්සින් පේපර් එක කොහොමද කන්නේ? එතකොට ඒකේ සිදු වෙන්නේ සීළු මේ ලේඛන සම්බන්ධයෙන් තමයි ඒ කන්වෙන්සින් පේපර් එක එන්නේ. ඉතින් ඒක නිසා නීතිඥයෙකුට වඩා පහසුයි නොතාරිස් වෘත්තියේ යෙදෙන්න. හැබැයි මීට මේ සංශෝධනයට පෙර ඒක යම් කාර්යපටිපාටියක් තිබුණා, යම් කාලයක් ගත වෙන තත්ත්වයක් තිබුණා. ඒ වගේම ඇටැනි බලපත්‍ර දැන් මෙහිදී ඉතාම වැදගත් වෙනවා. මොකද ඇටැනි බලපත්‍ර අද මේ වෙනකොට මේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිනවා විදේශක ඉන්න කෙනෙක්. දැන් බොහෝලට අපේ රටේ ඉඳලා හදිස්සි විදේශගත වෙනවා. විදේශගත වෙලා හිටන් එයාගේ තියෙන මෙහි නමේ වෙනසක් වෙලා තියෙන දෙයක්. එහෙම නැත්නම් බැංකු ගිණුමක් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන්, චංචල දේපලක් සම්බන්ධයෙන් යම් පැවරීමක් තෑගිදීමක් කරන්න අවශ්‍ය වෙනවා නම් එතකොට එයාට ඇටැනි බලපත්‍රයක් සකස් කළා එවන්න වෙනවා. ඒ ඇටැනි බලපත්‍රය එහෙදි සකස් කළා තානාපති කාර්යාලයේ ගිහිල්ලා ඒක සහතික කළා මෙහෙට එවන්න ඕනේ. ඒවනේවා ලියාපදිංචි කරන්න ඕනේ. මේ විතරම වැදගත්ම දේ තමයි මේ ඇටැනි බලපත්‍ර ලියාපදිංචි කිරීම. දැන් කලින් තිබුණේ ලියාපදිංචි කිරීම අවශ්‍යම නැහැ. මීට කලින් ලියාපදිංචි කිරීමක් අවශ්‍යම නැහැ ඇටැනි බලපත්‍රයක්. ඉතින් මම මේ පාර්ලිමේන්තුවේම අපිව පත් කරපු එක්තරා සිලෙක් කමිටි එකදී අපේ ඉදිරියට ආව ඇටැනි බලපත්‍රයක්, ඒ ඇටැනි බලපත්‍රය ලියාපදිංචි වෙලා තිබුණේ නැහැ. ලියාපදිංචි නොවූ ඇටැනි බලපත්‍රයකින් තමයි ඒ කටයුතු සිදු කරන්න නියමිතව තිබුණේ. මම ඒක මොකද්ද කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඒ කාලේ අපේ වාර්තාවල මේක සඳහන් වෙලා ඇති. ඉතින් ඒක නිසා ඒකෙන් වෙන්නේ බොහෝ වෙලාවට වංචා දූෂණෙන් වෙන්නේ ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම ඇටැනි බලපත්‍රයක් අවලංගු කිරීමේ පරිපාටියත් මේක සඳහන් කරලා තියෙනවා. ප්‍රසිද්ධ දැන්වීමක් මගින් ඇටැනි බලපත්‍රයක් අවලංගු කරන්න ඕනේ. එහෙම නැත්නම් කවුරුත් දන්නේ නැහැ දුන්න ඇටැනි බලපත්‍රය තාම මෙයාට තියෙනවද නැද්ද කියන කාරණේ. දුරේකන මුලා වෙන්න පුළුවන්. ඒ වගේම මේ එතකොට ඇටැනි බලපත්‍රයක් ඒ ආකාරයෙන් පනත සංශෝධනය වීම නිසා පහසුකම් කීපයක් නීතිඥ මහතුරුන්ටත් සේවාදායකින්ටත් දෙගොල්ලන්ටම සැපයෙනවා. ඒ නිසා මං හිතනවා මම මගේ අදහස මේක ඉතාම හොඳ සංශෝධනයක් කියන එක. ඊළඟට ලේඛන ලියාපංච කිරීම. දැන් මේ මේ සෑම එකක්ම ලියාපංච කරන්න ඕනේ. ඇටැනි බලපත්‍රයක් රජිස්ට්‍රා ජෙනරාල් එකේ ලියාපංච කරන්න ඕනේ. ඔප්පුවක් තෑගි ඔප්පුවක් අන්තිම කැමැති පත්‍රයක් නම් රජිස්ට්‍රා ජෙනරාල් එකේ ලියාපංච කරන්න ඕනේ. දැන් ඒ ලියාපංච කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පහසුකම් සැලසීමක් මෙතනින් සිදු වෙනවා. කාලිනව මේක ගලපාගෙන තිනවා ලේඛන ලියාපංච කිරීම. ඊළඟ අන්තිම කැමැති පත්‍රය. ඉතින් අන්තිම කැමැති පත්‍රත් ඉතාම වැදගත් වෙනවා. මොකද අන්තිම කැමැති පත්‍රයක් ලිව්වහන් පස්සේ ඒ අන්තිම කැමැති පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ඒ ලියපු කර්තෘගේ මරණයෙන් පස්සේ. ඉතින් මෙතන අන්තිම කැමැති පත්‍ර වල මම හිතන්නේ පහුගිය කාල සීමාවන් තුල මේ තුලින් වංචාවන් රාශියක් සිදු බවට වාර්තා වුණා. විවිධ පුද්ගලින් අන්තිම කැමැති පත්‍රයක් ලියලා තිනවා. හැබැයි ඊට පස්සේ ඒක එක්සිකියුට් කරන්න ගියන් පස්සේ ප්‍රශ්නයක් එනවා. ඔහු ජීවතුන් අතර නැහැ. එවැනි අවස්ථාවක තමයි අන්දුකන්ත කොට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට වංචා වැළැක්වීම ලේඛන ලියාපදිංචි මේ සියල්ලම මේ 55ම කාලින වශයෙන් වැදගත් වන්නා වූ 50. මේවා සංශෝධනය කිරීම වැදගත් වෙනවා. මම හිතන්නේ මං ස්තුතිවන්ත වෙනවා අපේ හිටපු අධිකරණ ඇමතිතුමිය මේ මේ පිළිබඳව දැක්වූ අදහස් සම්බන්ධයෙන්. හැබැයි එතුමිය අපි ඔක්කොම එකතු වෙලා අපේ මේ විනිසුරුවරුන්ගෙත් රජයේ නීතිඥයෙත් අපි දෙපෙන දීමනා ටික වැඩි කළා. ඒකෙන් පස්සේ තමයි රජයේ නීතිඥ සේවයට පිරිස් බැඳෙන්න පටන් ගත්තේ. නැත්නම් බැඳුනේ නැහැ. මොකද ඒ වැටුප ප්‍රමාණවත් උනේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි මම හිතන්නේ අද මේකේ විවාදයට ගන්න බැරි වුණා. ඒක ඉස්සරහට විවාදයට ගණීවි. විෂ වර්ග අභිංස අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වෙන්න ඕනේ 1983 පනත. මොකද දැන් විෂම ද්‍රව්‍ය හැටියට නොඑක් අලුත් අලුත් ද්‍රව්‍ය එනවා. අයිස් එනවා, අයිස් හා සමාන ඒවා එනවා. මේවා ටොෆි හැටියට යනවා. ඊළඟට චොක්ලට් හැටියට යනවා. පාසල් තුනට යෑමේ දැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා දැන් අපි කොළඹ නගරයේ පාසල් 144ම ආවරණය වෙන ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. කොළඹ මහනගර සභාවයි පොලිසියයි පළාත් කලාප කාර්යාලයයි මේ සියල්ලම සම්බන්ධ කරගෙන පෝෂණ වැඩසටහනට සමගාමීව කවුන්සලින් ඇන්ඩ් කැරී ගයිඩන්ස් කියන මේ වැඩසටහන් තුනම දැන්ට නියම ව්‍යාපෘතියක් රාජගිරිය අපි ක්‍රියාත්මක කරලා තිනවා. පාසල් හයක් තුන දෙපැත්තට අරගෙන මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිනවා. ඉතින් ඒක නිසා මේ මේ ඉතාම වැදගත් වෙනවා මේ 51. අපි ස්තුතිවන්ත වෙන්න ඕන හිටපු අධිකරණ ඇමති අලි ශබ්රි මැතිතුමාටත්. එතුමා අධිකරණ ඇමති හැට වැඩබාර ගත්තහම පස්සේ එතුමා කමිටු කීපයක් පත් කළා. හිටන් පැරණි 50 ගණනාවක් යාවත්කාලීන කිරීම සඳහා සංශෝධනය කිරීම සඳහා කටයුතු කරගෙන ගියා විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඒක තවදුරටත් ඉදිරියට ගෙනවිත් කඩිනමින් දැන් අද මේ ඇවිල්ලා තින්නේ 5යි මෙතන. එකක් ගන්න බැරි වුණා තව සංශෝධන තියෙන නිසා. මේ ඒ වගේ මේ ලේඛනගත කරලා තිනවා තව රාශියක්. මේක බැලුවොත් එහෙම අපේ න්‍යායපත්‍රයේ තව 13ක් වෙනකන් තියෙනවා. අපි ගත්තේ 5යි. ඉතින් ඒක නිසා මේ 50 මේක තමයි පාර්ලිමේන්තුවේ කාර්යභාරය. පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ ව්‍යවස්ථා පැනවීම, නීති පැනවීම. හැබැයි අපි උදේ පැයකමාරක් දෙකක් ගත කරන්නේ වෙනින්ග වැඩකට. එතකොට වෙන්නේ නීති පනවන කාර්යයකට ගිහිල්ලා අපි වෙනත් ප්‍රශ්න කාලිනව වැදගත් වෙන ප්‍රශ්න තියෙනවා. ඒවා මතු කරන්නත් ඕනේ, පිළිතුරු ලබා දෙන්නත් ඕනේ. හැබැයි ඉන් එහාට ඔබට ගිය වැඩසටහනකට ගියාම මෙවැනි 50 සම්මත කිරීම සඳහා වෙන්වන්නා වූ කාලය අඩු වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ දෙපැත්තම මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මම දීර්ඝ වශයෙන් කරුණු දක්වන්න යන්නේ නැහැ. මොකද මේ විශේෂයෙන්ම අපිට හෙට අනිද්ද දවස් දෙකෙත් තියෙනවා නීති සම්බන්ධයෙන් මම කටයුතු කරන්න. විශේෂයෙන්ම රටටත් වැදගත් වෙන ව්‍යවස්ථාවට වැදගත් වෙන කරුණු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා හිටපු අධිකරණ ඇමතිතුමාටත් විශේෂයෙන්ම වර්තමාන අධිකරණ ඇමතිතුමාටත් මෙම සංශෝධන 55 අද ගෙනීම සම්බන්ධයෙන් මේකේ නීතිඥ වෘත්තියේ දෙනාටත් විනිශ්චකාරවරුන්ටත් සේවාදායකින්ටත් මේ සියලු දෙනාටම මේ සංශෝධන මගින් ඒ සියලු දෙනාටම මෙතෙක් තිබූ යම් යම් ප්‍රායෝගික ගැටලු කරුණු නෛතික කරුණු ඒ විශාල ප්‍රමාණයකට උසුළුන් ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම මේ සංශෝධන වලට සහගේ දියුතියයි යෝජනා කරමින් මම කතාව අවසන් කරනවා.
පෞමි සිතේ ඔබතුමාට ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමාට මිනිත්තු 26ක කාලයක්.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்றைய இந்த 5 திருத்தங்கள் சட்டமூலத்தின் உரையாற்ற கடத்தமைக்கு நன்றியை கூறிக்கொள்கிறேன். குறிப்பாக தற்பொழுது இன்று காலை குறிப்பாக ஒரு பேசும் பொருளாக இருப்பது சட்டக்கல்லூரி மாணவர்களுடைய தேர்வு ஆங்கில மொழியில் எழுதுவது தொடர்பான விவாதம் காலை நடைபெற்றது. இந்த விடயங்கள் தொடர்பாக சாதக பாதகங்கள் இருக்கிறது. நான் இரண்டு பக்கமும் கூற விரும்புகின்றேன். குறிப்பாக ஆங்கில மொழியாற்றலை இலங்கையில் வளர்க்க வேண்டும் என்பது தவிர்க்க முடியாது. அது உலக நியமனங்களுக்கு ஏற்ற வகையில் நாங்கள் ஆங்கில மொழியை வளர்த்துத்தான் ஆக வேண்டும். வளர்த்தால்தான் நாங்கள் எதிர்காலத்தில் பல நிகழ்ச்சி நிரல்களில் நாங்கள் முன்னேற முடியும். இதை ஏற்றுக்கொள்ள வேண்டும். குறிப்பாக இந்தியாவை பொறுத்தவரையில் தமிழ்நாடு என்பது ஆங்கிலத்தில் வளர்ந்ததன் காரணமாக அவர்கள் இன்று இந்தியாவில் ஒரு தலைசிறந்த மாநிலங்களில் ஒன்றாக இந்தியா திகழ்கிறது, இந்த தமிழ்நாடு திகழ்கிறது. ஆகவே ஆங்கில அறிவை இலங்கையில் வளர்க்க வேண்டும் என்பது தவிர்க்க முடியாது. அது வளர்த்துத்தான் ஆக வேண்டும். ஆனால் தற்பொழுது இருக்கின்ற இந்த விடயங்கள் தொடர்பாக நீதி அமைச்சரிடம் நான் முன்னாள் நீதி அமைச்சரிடமும் ஒரு கோரிக்கை வைக்கின்றேன். தற்பொழுது வர்த்தகமானி பிரசுரம் செய்யப்பட்ட இந்த ஆங்கில மொழி மூலமான தேர்வை ஒரு சில வருடங்கள் காலதாமதம் செய்து அதை நடைமுறைப்படுத்த முடியுமாக இருந்தால் வடக்கு கிழக்கு மலைக மாணவர்கள் சார்பாக இந்த கோரிக்கையை நான் நீதி அமைச்சரிடம் வைக்கின்றேன். ஏனென்று சொன்னால் அவர்கள் தமிழ் மொழி மூலம் பரீட்சைக்கு ஆயத்தப்படுத்தியிருக்கிறார்கள். 2 வருடங்களுக்கு முன்பாக வர்த்தகமானி பிரசுரம் நடைபெற்றது. அதை நான் ஏற்றுக்கொள்கிறேன். ஆனால் வர்த்தகமானி பிரசுரம் நடைபெற்ற போது கோவிட் தொற்று காரணமாக சகல விடயங்களும் மாணவர்களாக இருந்தாலும் பெற்றோர்களாக இருந்தாலும் ஆசிரியர்கள் கூட நாங்கள் இருப்போமா இல்லையா இறந்து போவோமான்ற மனநிலையில் தான் அந்த காலம் இருந்தது. அந்த காலத்தில் வந்து இந்த கசட் பண்ணப்பட்ட விடயம் மக்கள் மத்தியில் மாணவர்கள் மத்தியில் முழுமையாக ஆதிக்கம் செலுத்தவில்லை என்பதை நீதியமைச்சர் ஏற்றுக்கொள்ள வேண்டும். ஆகவே இந்த விடயம் தொடர்பாக அதை நடைமுறைப்படுத்த வேண்டாம் என்பது எனது முழுமையான கோரிக்கை அல்ல. ஒரு சில வருடங்கள் தாமதித்து அந்த கசட்டை நடைமுறைப்படுத்தினால் தற்பொழுது போட்டி பரீட்சைக்கு ஆயத்தமாயிருக்கின்ற மாணவர்களுக்கு ஏதுவாக இருக்கும். ஏனென்று சொன்னால் ஒரு போட்டி பரீட்சையில் அவர்கள் 8 பாடங்களில் ஒரு பாடத்தில் அவர்கள் ஃபெயில் விட்டால் கூட மீண்டும் அவர்கள் 8 பாடங்களை எழுத வேண்டிய ஒரு கட்டாயம் இருக்கிறது. ஆகவே அவர்களுடைய நன்மை கருதி இதை பரிசீலிக்க வேண்டும் என்று நான் கௌரவ நீதி அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக இந்த அஜெண்டாவில் இருந்தது நச்சுக்கள் அபின் மற்றும் அபாயங்களுக்கான ஊடகங்களுக்கான தடுத்தல் சட்டம் மூலம் இன்று நிகழ்ச்சி நிரல் இருந்தது. ஆனால் நீதியமைச்சர் அதை இன்று சமர்ப்பிக்கவில்லை என்று நான் நினைக்கின்றேன். குறிப்பாக இதுபடியும் தொடர்பாக நீதியமைச்சர் அவர்களே, பல தேவைகள் எங்களிடம் இருக்கிறது. பல தேவைகள் இருக்கிறது என்றால் இன்று போதைப்பொருள் பாவனை என்பது இலங்கையில் மிக ஒரு சாதாரண விடயமாக சென்றுவிட்டது. ஆகவே இதை நாங்கள் முற்றுமுழுதாக தடுப்பதற்கு எவ்வாறு நடவடிக்கை எடுக்க வேண்டும் என்று நாங்கள் சிந்திக்க வேண்டும். அதை நடைமுறைப்படுத்துவதற்கு ஆட்சியாளர்கள் மிகுந்த கரிசனையுடன் நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் தற்பொழுது நாங்கள் இலங்கையை பொருளாதாரத்தில் முன்னேற்றுவதற்காக வரியை அதிகரித்திருக்கின்றோம். ஆங்கில மொழி மூலமான போட்டி பயிற்சிகளை நடைமுறைப்படுத்துகின்றோம். கல்வி அமைச்சர் கூறியிருந்தார் அடுத்த வருடம் முதலாம் ஆண்டு முதல் ஆங்கில மொழி மூலமான ஆரம்ப கல்வி நடைமுறைப்படுத்த இருப்பதாக அதையும் நான் வரவேற்கின்றேன். கடந்த வருடம் எதிர்வரும் வருடம் ஆங்கில மொழி மூலமான ஆரம்ப கல்வியை ஆரம்பிப்பதாக கல்வி அமைச்சர் கூறியிருந்தார். அதுவும் வரவேற்கத்தக்க விடயமாக இருக்கிறது. ஆனால் பல வரவேற்கத்தக்க விடயங்களுடைய சட்டங்களை நாங்கள் இயற்றிக் கொண்டிருந்தாலும் போதைப்பொருள் பாவனை என்பது எங்களுடைய இனத்தை சமூகத்தை சீரழித்து எதிர்காலத்தில் இல்லாதொழிக்கின்ற ஒரு நிலைக்கு செல்கிறது. நாங்கள் என்னதான் நல்ல சட்டங்களை கொண்டு வந்தாலும் இந்த போதைப்பொருள் பாவனையின் ஊடாக நாங்கள் மிகவும் பின்தங்கிய ஒரு நிலைக்கு செல்ல வேண்டிய ஒரு சூழ்நிலை இருக்கிறது. இது குறிப்பாக இலங்கையில் இளைஞர் யுவதிகளிடம் மாத்திரமல்ல, தற்பொழுது பாடசாலை மாணவ மாணவிகளிடம் அதிகமாக இருக்கிறது. பல செய்திகள் வருகிறது, பல பத்திரிகைகள் வருகின்ற செய்திகளில் மிக பிரதானமான செய்திகளாக இந்த பாடசாலை மாணவர்களுடைய கலாச்சார சீர்கேடு நடக்கிறது. இந்த பாடசாலை மாணவ மாணவிகளுடைய கலாச்சார சீர்கேடுக்கு பிரதானமான காரணம் போதைப்பொருள் பாவனை. இந்த போதைப்பொருள் பாவனையை ஏன் நிப்பாட்டுவதற்கு முழுமையான முயற்சியை அரசாங்கம் எடுக்கவில்லை என்ற கேள்விக்குறி இருக்கிறது. குறிப்பாக ஒரு சில விடயங்கள், இப்ப நான் ஒரு பாராளுமன்ற உறுப்பினராக நான் முல்லைத்தீவு மாவட்டத்திற்கு நாளை செல்வதாக இருந்தால் முதல் நாள் நான் எந்த கிராமத்துக்கு செல்ல இருக்கிறேனோ அங்கு ராணுவ புலனாய்வாளர்கள் சென்று நாளை பாராளுமன்ற உறுப்பினர் வருகிறாரா, ஏன் வருகிறார், யாரை சந்திக்கிறார் என்று சாதாரணமான விவரங்கள் எடுக்கிறார்கள். அது அவர்களுடைய தொழிலா இருக்கலாம், நான் அதையும் சரி அவர்களுடைய தொழில் என்று வருகிறேன். அப்படி அவர்கள் இலங்கையினுடைய புலனாய்வுத்துறை இயங்குகின்ற போது ஏன் போதைப்பொருள் பாவனையை போதைப்பொருள் வியாபாரத்தை இலங்கை அரசாங்கத்தால் கட்டுப்படுத்த முடியாத சூழ்நிலை இருக்கிறது? அது ஒரு மிக பிரதானமான கேள்வி. ஏனென்று சொன்னால் இதில் ஆட்சியாளர்கள் சம்பந்தப்பட்டிருக்கிறார்களா அல்லது படை அதிகாரிகள் சம்பந்தப்பட்டிருக்கிறார்களா என்பதுதான் இங்கிருக்கின்ற பிரதானமான கேள்விகளுக்கு பதிலாக இருக்கிறது. ஏனென்று சொன்னால் நான் மன்னாரில் அதிகமான போதைப்பொருள் பிடிபடுகிறது. நான் கூற விரும்புகின்றேன், எந்த ஒரு படைத்தரப்பினுடைய ஆதரவு இல்லாமல் போதைப்பொருள் வியாபாரம் செய்ய முடியாது. அது கடற்படையா இருக்கலாம், ராணுவமா இருக்கலாம், போலீஸா இருக்கலாம், இந்த மூன்று பேருடைய ஏதோ ஒரு தரப்பினுடைய அனுசரணை இல்லாமல் போதைப்பொருள் வியாபாரம் செய்ய முடியாது, அல்லது அரசியல்வாதிகளுடைய செல்வாக்கு. ஆகவே இந்த விடயத்தை ஏன் அரசாங்கம் ஒரு கணக்கில் எடுக்காத தன்மையாக இருக்கிறது என்பது மிக பிரதானமான ஒரு கேள்வியாக இருக்கிறது. கௌரவ நீதியமைச்சர் அவர்களே, இந்த பாடசாலை மாணவ மாணவிகள் மத்தியிலையும் இளைஞர் யுவதிகள் மத்தியிலும் போதைப்பொருள் பாவனையை தடுப்பதற்கு ஏதாவது ஒரு சிறந்த நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் இந்த உயரிய சபையின் ஊடாக கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் நாங்கள் எதிர்காலத்தில் எங்களுடைய பிள்ளைகள் எவ்வாறு இருக்க வேண்டும், எங்களுடைய நாடு எவ்வாறு முன்னேற வேண்டும் என்று நாங்கள் பல சட்டங்களை உருவாக்கினாலும் போதைப்பொருளுக்கு மாணவ மாணவிகள் இளைஞர் யுவதிகள் அடிமையாக போகின்ற போது எடுக்கின்ற எல்லா முயற்சியும் தலைகீழாக மாறுகின்ற ஒரு சூழ்நிலை தான் இருக்கிறது. ஆகவே இந்த பாடசாலை மாணவ மாணவிகள் மத்தியில் இருக்கின்ற அந்த போதைப்பொருள் பாவனையை நிப்பாட்ட வேண்டும். கடந்த சில மாதங்களுக்கு முன்பு காப்புதர உயர்தர பரீட்சை பெறுபவர்கள் வந்தது. வருகின்ற போது ஒரு கல்வி பணிமனையில் பணிபுரிகின்ற பணிப்பாளர்களுடன் கதைத்த போது சில பாடசாலைகள் வருகின்ற பெறுபவர்கள் வீழ்ச்சியாக இருந்தது. சில பாடசாலைகளில் அது வளமையாக அதிகமான பல்கலைக்கழக மாணவர்கள் பொறியியலுக்கும் விஞ்ஞான பீடத்திற்கும் சட்டத்துறைக்கும் தெரிவு செய்யப்படுகின்ற அந்த பாடசாலைகளுடைய பெறுபவர்கள் வீழ்ச்சியாக இருந்தது. அது ஏன் வீழ்ச்சி என்று சொல்லி அந்த ஒரு சாதாரண ஒரு கணிப்படுத்தால் அந்த பாடசாலையில் பாடசாலை மாணவ மாணவர்கள் ஐஸ் போதைப்பொருள் பாவனைக்கு அடிமையாக இருக்கிறார்கள். அதன் காரணமாக தான் அந்த பாடசாலையினுடைய பெறுபவர்கள் வீழ்ச்சி அடைந்திருக்கிறது. ஆகவே இது ஒரு சாதாரண விடயமாக நாங்கள் கருத்தில் எடுக்க முடியாது. நீதியமைச்சர் அவர்கள் எதிர்காலத்தில் இது தொடர்பாக ஒரு ஆக்கப்பூர்வமாக நடவடிக்கை எடுக்க முடியும். நான் என்னை பொறுத்தவரையில் இலங்கையில் இருக்கின்ற ராணுவ புலனாய்வு, கடற்படை புலனாய்வு, போலீஸ் புலனாய்வு மூலம் இதை தடுக்க முடியும். ஆனால் ஏன் தடுப்பதில்லை என்பதுதான் இங்கே கேள்வியாக இருக்கிறது. பல இடங்களில் கசிப்பு உற்பத்தி நடைபெறுகிறது, பல கிராமங்களில் கசிப்பு உற்பத்தி நடைபெறுகிறது. ஆனால் கசிப்பு உற்பத்தி நடைபெறுகிறது, கசிப்பு வியாபாரம் நடைபெறுகிறது என்று குறித்த பிரதேசத்தில் இருந்த ஒரு நபர் போலீசுக்கு தொலைபேசி மூலம் தெரிவித்தால், அந்த கசிப்பு விற்பனை செய்கின்றவர் வந்து கேட்கின்றார் அந்த நபரை, ஏன் என்னை பற்றி போலீசில் கூறினாய். போலீஸ் வருவதற்கு முதலே அவரிடமிருந்து தொலைபேசி போகிறது. நான் கூற விரும்புகிறேன் என்னன்னு சொன்னால், யார் அதை தொடர்பாக முறைப்பாடு செய்தாலும் அந்த தவறான சட்டவிரோதமான தொழில் செய்கிறவர்களுக்கு போலீசால் தகவல் வழங்கப்படுகிறது. உன்னை பற்றி இன்னார் இப்படி கூறுகிறார். இதுதான் தற்பொழுது இலங்கையில் பல பிரதேசங்களில் இருக்கிற செயல்பாடு. இதை எவ்வாறு இப்ப சட்டங்கள் உருவாக்குவது, நாடை வளப்படுத்துவது, மக்களை வளப்படுத்துவது என்பது கப்பால் இருக்கிற சட்டங்களை நடைமுறைப்படுத்தாமல் ஒரு சிலருடைய நன்மைக்காக இருப்பது நாடை மிக பாதாளத்தில் கொண்டு செல்கின்ற ஒரு நிலைமையாக இருக்கிறது. ஆகவே கௌரவ நீதியமைச்சர் அவர்களே, இந்த போதைப்பொருள் பாவனை தொடர்பாக மிகவும் பாடசாலை மாணவர்கள், குறிப்பாக மிக முக்கியமாக இந்த பாடசாலை மாணவ மாணவிகள், பாடசாலையில் இருக்கின்ற அந்த போதைப்பொருள் பாவனையை நிப்பாட்டுவதற்கு தங்களால் முடியும் என்பதையும் நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். முயற்சிகள் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். குறிப்பாக மோசடிகளை தடுப்பது தொடர்பான சட்டம் மூலம் அமைச்சர் அவர்களால் முன்மொழியப்பட்டது. கௌரவ அமைச்சர் அவர்களே, மோசடிகளை தடுப்பது என்பது இலங்கை ஆட்சியாளர்களுடைய ஆட்சியாளர்களை பொறுத்தவரையில் ஒரு சாதாரண விடயமல்ல, அது முடியுமான காரியமும் அல்ல. ஏனென்றால் மோசடி செய்கின்றவர்களே, அது எந்த அரசாங்கமாயிருந்தாலும், மோசடி செய்கின்றவர்கள் ஆட்சி பீடத்தில் அதிகாரத்தில் இருக்கின்றவர்கள்தான் அதிகமான மோசடிகளை செய்கிறார்கள். ஆகவே இந்த சட்டத்தை எப்படி நடைமுறைப்படுத்துவது என்பதுதான் இங்கு பிரதானமான விடயமாக இருக்கிறது. ஒரு மோசடியை தடுப்பதாக இருந்தால் அதை கேட்கிறவர்கள், அதை சட்டத்தை நடைமுறைப்படுத்த நினைப்பவர்கள் மோசடி செய்யாதவர்களாக இருக்க முடியும். இருந்தால் மாத்திரம்தான் மோசடியை தட்டி கேட்க முடியும், அல்லது மோசடியை நிறுத்த முடியும். தொடர்ச்சியான எந்த ஆட்சியாக இருந்தாலும், 1948 முதல் நடைபெற்ற மாறி மாறி நடைபெற்ற ஆட்சியாளர்களில் பலர், நான் 100 எல்லாரையும் 100 வீதம் என்று கூறவில்லை, பலர் அதிகமானவர்கள் மோசடியின் செய்தவர்களாகத்தான் இருக்கிறார்கள். ஆனால் என்ன, ஒரு அரசாங்கம் மாறுகின்ற போது அவர்கள் நிற்கிறார்கள், பிறகு இன்னொருத்தர் போறார், மீண்டும் அந்த அரசாங்கம் வருகிறது, மீண்டும் மோசடிகள் நடைபெறுகிறது. சட்டங்கள் நல்ல எண்ணங்களின் அடிப்படையில் உருவாக்கப்படுகிறது, ஆனால் அதை நிறைவேற்றுகின்ற அதிகாரம் தொடர்பாக அந்த அவர்களுக்கு அந்த தூய்மையான சிந்தனை இருக்கிறதா என்றால் அது மிகவும் கேள்விக்குறியான ஒரு விடயமாக இருக்கிறது. அதே நேரத்தில் இன்று கௌரவ வெளிநாட்டு அமைச்சர் ஐநா மனித உரிமை பேரவையினுடைய நிலைப்பாடு தொடர்பாகவும், இலங்கை நிலைப்பாடு தொடர்பாகவும் அவர் தன்னுடைய கூற்றை முன்வைத்தார். இது தொடர்பாக அவர் சில விடயங்களை வெளிநாட்டு அமைச்சருக்கும் அரசாங்கத்திற்கும் நான் கூற முற்படுகின்றேன். குறிப்பாக ஐநா மனித உரிமை பேரவை தற்பொழுது நடைபெற்று முடிந்திருக்கிறது. அந்த கூட்டத்தொடரில் பரிந்துரையில் இருக்கின்ற தீர்மானம், பரிந்துரையில் இருக்கின்ற விடயங்கள் தீர்மானத்தில் வருவதில்லை. ஏனென்று சொன்னால், உறுப்பு நாடுகள் 47 நாடுகள் இருக்கின்ற அந்த பேரவையில் 24 நாடுகளுடைய ஆதரவு வேண்டும். அப்ப 24 நாடுகள் ஏற்றுக்கொள்ளுகின்ற ஒரு விடயத்தை தான் அந்த ஐநா மனித உரிமை பேரவையில் நிறைவேற்ற முடியும். ஆகவே குறிப்பாக வடக்கு கிழக்கில் மிக பிரதானமாக ஏற்கனவே குறிப்பிட்டிருந்தார்கள், 1956 தனி சிங்கள சட்டத்தின் மூலம், அந்த சட்டம் கொண்டுவரப்பட்ட மூலம்தான் இந்த நாடு பாதாளத்துக்கு சென்றது, இனம் அழிக்கப்பட்டது, அந்த இனம் உரிமைக்காக போராடியது. அந்த போராட்டத்தின் 2009 மிகப்பெரிய ஒரு சர்வதேசமே ஏற்றுக்கொள்ளாத வகையில் ஒரு இனப்படுகொலை நடைபெற்றது. அந்த இனப்படுகொலையை முழுமையாக விசாரிப்பதாக இருந்தால் ஒரு சர்வதேச பொறிமுறையின் மூலம்தான் அது விசாரணை செய்ய முடியும். ஏனென்றால் வெளிநாட்டு அமைச்சர் அவர்கள் கூறியிருந்தார், நாங்கள் அரசியல் ஜாப்புக்கு உட்பட்டு எல்லா கட்சிகளும் இணைந்து இந்த பொறிமுறையை முன்னெடுக்க வேண்டும் என்று கூறியிருந்தார். இது இலங்கையில் நடைபெற முடியாத காரியம். ஏனென்றால் தொடர்ச்சியாக ஐநா மனித உரிமை பேரவைக்கு இலங்கை வழங்கிய வாக்குறுதிகளை அவர்கள் இலங்கை தொடர்ச்சியாக வாக்குறுதிகளை வழங்குவதும் அதை உதாசீனம் செய்வதும் தான் தொடர்ச்சியான விடயங்களாக இருக்கிறது. குறிப்பாக பயங்கரவாத தடை சட்டத்தை எடுப்பதாக கூறினார்கள். அதற்குரிய நடைபெற்றது, முன்மொழிகள் நடைபெற்றது. ஆனால் பாராளுமன்றத்தில் கொண்டு வந்து சட்டத்தை நிறைவேற்றுவதற்கு ஆட்சியாளர்களால் அரசாங்கத்தினால் முடியாமல் இருக்கிறது. ஆகவே ஐநா மனித உரிமை பேரவையினுடைய செயல்பாட்டினூடாக இலங்கை தமிழர்களுக்கு தீர்வு வரும் என்று நான் முழுமையாக நம்பவில்லை. ஆனால் இங்கு என்ன நடந்தது என்பதை உலகம் அறிய வேண்டும். ஒரு சொந்த நாட்டு சொந்த இன மக்களையே கொன்றொழித்தார்கள் என்பதை உலகம் அறிய வேண்டும். அதற்கு ஆதாரபூர்வமாக அது நிரூபிக்கப்பட வேண்டுமாக இருந்தால் ஒரு சர்வதேச பொறிமுறையின் ஊடாக தான் நடைபெறும். ஏனென்றால் யுத்தம் புரிந்தவர்களே, யுத்தத்தை வழிநடத்தியவர்களே அதை விசாரணை செய்து அதற்குரிய தீர்ப்பையும் நீதியாக வழங்குவார்களா என்பது உலகத்தில் நடைபெற முடியாத காரியம். ஆகவே அவருடைய கூற்றுக்கு நான் இந்த ஆலோசனைகளை முன்வைக்கிறேன். தொடர்ச்சியாக ஐநா மனித உரிமை பேரவைக்கு வழங்கிய வாக்குறுதிகள், எந்த வாக்குறுதிகள் இலங்கையில் நிறைவேற்றப்பட்டிருக்கிறது என்றால் அதுவும் இல்லை. குறிப்பாக அன்று 2000 நான் பலர் கூறலாம், நான் முழுமையாக அந்த பிரதேசத்தில் யுத்தம் நடைபெற்ற கட்டுப்பாட்டு பிரதேசத்தில் தொடர்ச்சியாக வாழ்ந்தவர். ஆகவே அங்கு என்ன நடைபெற்றது, அங்கு என்னென்ன சம்பவங்கள் நடைபெற்றது, சர்வதேச நிறுவனங்களை அனுப்பிவிட்டு எவ்வாறு அங்கு சம்பவங்கள் நடைபெற்றது என்பதை நான் நேரடியாக அனுபவித்தவர். ஆகவே இந்த செயல்பாடுகளில் இருந்து, இந்த குற்றங்களில் இருந்து நான் என்னை பொறுத்தவரை பலரிடம் கருத்திருக்கிறது, இந்த குற்றம் புரிந்தவர்களுக்கு தண்டனை வழங்க வேண்டும் என்று. என்னை பொறுத்தவரையில் அந்த உண்மையை ஏற்றுக்கொள்ள வேண்டும், இதுதான் நடந்தது. தண்டனை வழங்குவது வழங்காது வேறு விடயம், அது வழங்காமல் கூட போகலாம். ஆனால் உண்மை மூடி மறைக்க முடியாது, அது என்றோ ஒரு நாள் வெளியில் வரும். இது உண்மை வெளிவர வேண்டுமாக இருந்தால் ஒரு சர்வதேச ஒரு பொறிமுறை வேண்டும். அந்த சர்வதேச பொறிமுறையை கொண்டு வருவதற்கு பாதுகாப்பு கவுன்சிலுக்கு இலங்கையை கொண்டு செல்ல வேண்டும். ஆனால் இலங்கையினுடைய பூகோள ரீதியான அமைவிடத்தின் காரணமாக ஒரு சில வல்லரசு நாடுகளுக்கு இலங்கை அரசாங்கம் தேவையாக இருக்கிறது. அந்த இலங்கை அரசாங்கம் தேவையாக இருக்கின்ற காரணத்தினால் ஒரு சில வல்லரசு நாடுகளுடைய மீறி இலங்கையை பாதுகாப்பு கவுன்சிலுக்கு கொண்டு போக முடியாத சூழ்நிலை ஒன்று தற்பொழுது இருக்கிறது. எதிர்காலத்தில் அது மாறலாம். ஆனால் தற்பொழுது அந்த நம்பிக்கையை, அந்த பலத்தை வைத்துக் கொண்டு இலங்கை அரசாங்கம் தன்னிச்சையான முடிவுகளை, உண்மைகளை மறைக்கின்ற செயல்பாடுகளை தயவு செய்து முன்னெடுக்க வேண்டாம். பலர் இதுக்கு, பலர் இங்கிருக்கின்றவர்கள், பலர் அங்கிருக்கின்ற ஒரு சிலர் கொழும்பில் வாழ்ந்தவர்கள் இருக்கிறார்கள், மற்ற இடங்களில் வாழ்ந்தவர்கள் இருக்கிறார்கள். ஆனால் அங்கு என்ன நடந்தது என்பதை நன்கு அறிந்தவர். ஆனால் அதற்குரிய பொறுமுறை என்பது சர்வதேச ரீதியான ஒரு பொறுமுறை தான் சாத்தியமாக இருக்கும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்கள் இந்த சகல கட்சிகளையும் இணைத்து இதற்கு ஒரு பொறிமுறை அமைக்க வேண்டும் என்று கூறியிருந்தார். 22 திருத்த சட்டம் நிறைவேற்றுவதற்கு கடந்த பாராளுமன்றத்தில் முன்மொழியப்பட்டது. ஆளுங்கட்சியாலேயே அதற்குரிய எதிர் மனப்பான்மையால் அது பிற்போடப்பட்டது. நாளைய தினம் அது நடைபெற இருக்கிறது. நடைபெறுமா இல்லையா, நிறைவேறுமா இல்லையான்றது கப்பால். என்னுடைய கருத்து என்னவாக இருக்கிறது என்றால், ஒரு நாட்டினுடைய ஜனாதிபதியால் நாட்டினுடைய நீதியமைச்சால் முன்வைக்கப்படுகின்ற விடயங்களை நிறைவேற்றுவதற்கு ஆட்சியாளர்களுக்குள்ளே வேறுபட்ட கருத்துக்கள் இருக்கிறது. அதில் நான் அறிந்த வகையில் இரண்டு பிரதானமான விடயங்கள் பொதுஜன பெருமுனையில் ஒரு சில பாராளுமன்ற உறுப்பினர்கள் அதை ஏற்றுக்கொள்ளவில்லை என்று நான் அறிகிறேன். நான் அறிந்தவரை, உண்மையோ பொய்யோ தெரியாது. ஒன்று, பாராளுமன்றம் நான்களை வடங்கள் மட்டும் கலைப்பதற்கு ஜனாதிபதிக்கு அதிகாரம் மறுக்கப்பட வேண்டும், 2.5 வருடங்களில் கலைப்பதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை என்ற ஒரு பொருளும், அடுத்ததாக இரட்டை பிரஜா உரிமை உள்ள ஒரு நபர் பாராளுமன்றத்திற்கு வர முடியும் என்ற அந்த 20 திருத்த சட்டத்தில் இருக்கின்ற அந்த விடயத்தை நீக்க வேண்டாம் என்ற அந்த இரண்டு காரணங்களை வைத்து ஒரு சில பொதுஜன பெருமுன பாராளுமன்ற உறுப்பினர்கள் இதற்கு எதிர்ப்பாக இருக்கிறார்கள் என்று நான் அறிந்த வகையில் அறிந்திருக்கிறேன். ஏன் இந்த 4.5 வருடங்களை இந்த பொதுஜன பெருமுன கட்சியினர் கேட்கிறார்கள் என்றால், அந்த 4.5 வருடங்களில் இன்னும் 2 வருடங்களில் தங்களை மக்களுக்கு இருக்கின்ற குரோதங்கள் மறந்து தங்களை தயார்படுத்தி நாங்கள் இன்னொரு பாராளுமன்ற தேர்தலுக்கு செல்வதாக இருந்தால் ஆக குறைந்தது 2 வருடங்கள் எங்களுக்கு தேவை. ஆகவே ஜனாதிபதி 2.5 வருடங்களில் கலைத்தால் பொதுஜன பெருமுன கட்சியே இல்லாமல் போய்விடும். ஆகவே இந்த கட்சியை 4.5 வருடங்கள் கழித்து தேர்தல் வைத்தால்தான் காப்பாற்ற முடியும். அந்த ஒரு விடயமும், முன்னாள் நிதியமைச்சர் பசில் ராஜபக்ச அவர்கள் எவ்வாறு இந்த பாராளுமன்றத்திற்கு வந்தாரோ, இரட்ட பிரஜா உரிமை 20 சட்டத்தில் நிறைவேற்றுவதன் காரணமாக அவர் பாராளுமன்றத்துக்கு வந்தாரோ, அதே கோரிக்கையை மீண்டும் இந்த 22 திருத்த சட்டத்தில் உள்வாங்க வேண்டும் என்ற கோரிக்கைக்கு அமைவாகத்தான் ஒரு சில பாராளுமன்ற உறுப்பினர் பொதுஜன பெருமுனையில் எதிர்ப்பு வெளியிடுகிறார்கள். எதிர்கட்சியில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் எதிர்க்கிறார்கள் இல்லையா அது வேற விடயம். ஒரு அரசாங்கத்தினால் அமைச்சரவையினால் ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு விடயத்தை பாராளுமன்றத்தில் நிறைவேற்றுவதற்கு ஆளுங்கட்சியை சார்ந்த உறுப்பினர்களே அதற்கு எதிராக இருக்கிறார்கள் என்றால், எப்படி ஒரு இலங்கையில் 2009 நடைபெற்ற இனப்படுகொலையை எல்லா கட்சிகளும் இணைந்து ஒரு பொறுமுறையை உருவாக்க முடியும் என்பதை நான் வெளிநாட்டு அமைச்சரிடம் கேட்க விரும்புகின்றேன். ஏனென்றால் 2020 திருத்த சட்டம் உருவாக்கப்பட்ட போது நான் நினைக்கின்றேன் தற்போதைய வெளிநாட்டு அமைச்சர் தான் நீதியமைச்சராக இருந்தார். 22 திருத்த சட்டம் முன்மொழியப்பட்டிருக்கிறது. இங்கிருக்கின்ற பிரதமமான விடயம் என்னென்றால் கட்சி அரசியல் தான் நடைபெறுகிறது. நாடு பொருளாதார நெருக்கடிக்குள் தள்ளப்பட்டிருக்கிறது. அதை எவ்வாறு நிவர்த்தி செய்ய வேண்டும்? இந்த நாட்டில் ஒரு இனப்பிரச்சனை இருந்தது, இனம் அளிக்கப்பட்டது, அதற்கு எவ்வாறு ஒரு தீர்வு வேண்டும், அதை எவ்வாறு பயணிப்பது, இலங்கை எவ்வாறு முன்னேற்றுவதென்ற சிந்தனை ஆட்சியாளர்கள் மத்தியில் இல்லை. எல்லாரிடம் இல்லை என்று கூறவில்லை, ஒரு சிலரிடம் அந்த கருத்து இருக்கிறது. ஆனால் அவர்கள் அந்த கருத்தை வெளிப்படையாக கூற மறுக்கிறார்கள். ஏனென்றால் தங்களுடைய வாக்கு வங்கியை நாங்கள் குறைத்துவிடக் கூடாது என்ற காரணங்கள் இருக்கிறது. ஆகவே இந்த ஆட்சியாளர்கள் விடயங்களை புரிந்து கொள்ள வேண்டும். மக்கள் இங்கு ஒரு பொருளாதார நெருக்கடியின் காரணமாக மிகப்பெரிய ஒரு மக்கள் வெகுஜன போராட்டம் நடைபெற்றது. அந்த வெகுஜன போராட்டத்தின் ஊடாக நாட்டினுடைய பிரதமர் விலகினார், ஜனாதிபதி விலகினார், பாராளுமன்றத்தின் ஊடாக புதிய ஜனாதிபதி தெரிவு செய்யப்பட்டிருக்கிறார். மக்கள் வெகுஜன போராட்டத்தை நாங்கள் சாதாரணமாக நினைக்க முடியாது. அது அதற்கு மக்களுடைய மக்களுக்கு ஏற்பட்ட அந்த துயரமான சம்பவங்கள் மக்கள் பொறுத்துக்கொள்ள முடியாத வகையில் அவர்களுடைய பிள்ளைகளுக்கு வந்த சோதனைகள் காரணமாக மக்கள் போராட்டம் செய்தார்கள். ஆனால் தற்பொழுது இருக்கின்ற இந்த நிலைமையில் இந்த 22 திருத்த சட்டத்தை நிறைவேற்றுவது அரசாங்கத்துக்குள்ளே கேள்விக்குறியாக இருக்கிறது. ஆகவே எதிர்காலத்தில் இலங்கையில் சகல இன மக்களும் சமத்துவமாக வாழ வேண்டிய வகையில் ஒரு அரசியல் ஜாப்பு உருவாக்கப்பட வேண்டும். முன்னாள் ஜனாதிபதி கோட்டபாய ராஜபக்சே அவர்கள் இந்த அக்கிராசன உரையில் கூறியிருந்தார், நான் புதிய அரசியல் ஜாப்பு தான் நான் எழுதுவேன், புதிய அரசியல் ஜாப்பு, புதிய அரசியல் ஜாப்பு மாற்றம் ஒன்றை கொண்டு வருவேன். ஆனால் ஒரு அரசியல் ஜாப்பு இன்று 22வது திருத்தத்தில் வந்து நிற்கிறது. ஏன் இதை ஒரு சகல இலங்கையில் இருக்கின்ற சகல மக்களும்
சமத்துவமாக
வாழக்கூடிய வகையில் ஒரு ஒரு அரசியல் ஜாப்பை இங்கு இலங்கையில் நடைமுறைப்படுத்த முடியாமல் இருக்கிறது. அதை முடியாத வரைக்கும் இலங்கை எந்த வகையிலும் முன்னேறுவதற்கு வாய்ப்புகள்
தெரிவித்துக்
கொள்கிறேன். நன்றி.
பாவின் சத்தியபத்து மாட்டே.